ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චානන්ද අනත්ත සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඝානං අනත්තා කන්ධා අනත්තා ජිවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ වැඩමුළුවේදීත් අපි ධර්ම දේශනාවල් දේශනාවලියක් විදිහටයි දේශනා මාලාවක් විදිහටයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනා මාලාව සඳහා යෝජනා ඉස්තර වෙලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයෙන්. මේකට අපි මතක් කරගත්තා දස සංඥා සූත්‍රය කියලාත් නම් කරනවා කියලා. මේ සූත්‍රය සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දශක නිපාතේ එහෙම නැත්නම් කාරණා 10 ඒවා සම්බන්ධ වෙලා තියෙන පොතේ ගැබ්බෙලා තියෙනවා. මේ සූත්‍රයට පසුබිම අපි මතක් කරගත්ත විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවක් සර්වචනාචේත ඉල්ලීමක් කරනවා, ආරාධනා කරනවා. කිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේට බොහොම ආබාධිතයි, අසාධ්‍යයි. ඒක නිසා අනුකම්පාවෙන් යුක්තව සර්වඥාන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඉන්න තැනට වැඩම කරනවා නම් හොඳයි කිය. එතකොට සර්වඥාන්සේ වැඩම කිරීම කියන සුවිශේෂ ආරාධනා බාරගන්නේ පොදු ආරාධනා බාර අරගෙන සච්චේ කෝතුං ආනන්ද ගිරිමානන්දස බික්කුණෝ උපසංගමිත්වා දස සංඥා භාසියාසි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට වෙදකම කියලා දෙනවා. ගුරුකම කියලා දෙනවා. මොකද්ද වෙදකම? මොකද්ද ගුරුකම? එහෙමනම් ඒ ලේඩ වෙලා වාසය කරන ආබාධිත දුක්ඛිත තත්ත්වයටපත් වෙලා තියෙන මේ කිරිමානන්ද ස්වාමීන් වහන්සේට දස සංඥාවල් අසන්න සලස්වන්නේ කියලා. ඊට පස්සේ සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ දස සංඥාවල් එකින් එක උද්දේශ නිද්දේශ වශයෙන් කියලා දෙන එකයි මේ සූත්‍රයේ කතා ශරීරයේ තියෙන්නේ. ඉතින් අපි ඊයේ දස සංඥාවල පළවෙනිම සංඥාව අනිච්ච සංඥාව කියන එක දවසේ මාතෘකාව කරගත්තා. ඒ සූත්‍රය දන්න අය අතර ප්‍රසිද්ධයි. දෙවෙනියට සඳහන් වෙන්නේ අනත්ත සංඥාව. අනත්ත සංඥා කියන මාතෘකාව දුන්නට පස්සේ සර්වඥ වහන්සේ සර්වඥ විග්‍රහයක් ඉදිරිපත් කරනවා. අනත්ත සංඥාව කියන එක මම මොකද්ද අදහස් කළේ කියලා. එතනදිත් අනිච්ච සංඥාවට පූර්විකාවක් සපේපු සරුවච්චන් වහන්සේ ඒ පූර්විකාවම එහෙම නැත්නම් ආරම්භක හඳුන්වා දීමම අනත්ත සංඥාට කලිමුත් කරනවා. ඉදානන්ද බේකෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පටි සංචික්කති. ආනන්දේ මෙහිලා භික්ෂුවක් අරණ්‍යගත වෙලා හෝ ගසක් මුලට ගිහිල්ලා හෝ එව නැත්තම් ශුන්‍යාගාරයකටපත් වෙලා මෙන්න මේ විදිහට කල්පනා පන්තියක් මානසිකාරයක් පවත්තරනවා. චක්කුං අනත්ත ඇහැ මට ආණ්ඩුපට්ටු කරන්න බෑ. ඇහැ මගේ පාලනය නෙවෙයි තියෙන්නේ. ආත්මයයි කියලා ගන්න සාරයක් ඒකේ නෑ. ඒ වගේ මේ ඇහැට පේන රූප අනාත්මයි. මට ඒවා අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ, ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒ වගේම ඔබා විග්‍රහ කරලා බැලුවොත් ඒ වගේ ඇති ශරීරයක්, ඒ වගේ ඇති සාරයක්, සාර මණ්ඩලයක් අරටුවක් නැහැ. මේ විදියට ඒ භික්ෂුව චක්ඛායතනේ කියන එකේ නැත්නම් දැකීම කියන ආයතනයේ ඇහත් ඒකට මුලිච්ච වෙන්න නැත්නම් ආපాతගත වෙන්න රූපය සම්බන්ධව අනාත්ම ස්වરૂපෙන් කල්පනා කරනවා. ඉතින් මේ විග්‍රහය දිකටම ආයතන 6ම සලායතන සම්බන්ධව චසු අජ්ජත්තික බාහිරේසු ආයතනීසු අනිත්‍ය අනත්තානුපස්සී විහෙරති කියලා ආයතන ආධ්‍යාත්මික වශයෙන් එහ කනනාසය දීව කය මන වශයෙන් සඳහන් කරනවා. ඒ එක එක ආයතනයට නැත්තම් ප්‍රසාද රූපවලට ගෝචර වෙන්නා වූ ආපాతගත වෙන්නා වූ මුලිච්ච වෙන්නා වූ ඇහැට රූපය කනට සද්දේ වශයෙන් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන සඳහන් කරනවා. මේ හැම එකකම තියෙන බොල් බව, කෝඹේ හිස් බව, ආත්මසාරයකින් තොර බව, ආණ්ඩුමට්ටු කරන්න බැරි බව, පාලනය කරන්න බැරි බවයි මේ බුදුරජාන් වහන්සේ මේ ලෙඩට බෙහෙතක් වශයෙන් සපයන්නේ. එතකොට අපිට අනිත් පැත්තට ගන්න පුළුවන් යම් කිසි කෙනෙක් මේ ඇහැමගේ ඇහැමම ඇහැමගේ ආත්මය මට ඒක ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ඒක මට ආණ්ඩුමට්ටු කරන්න පුළුවන්. ඒක වටිනා සාරයක් තියෙනවා කියලා හිතනවා නම් ලෙඩෙක්. ඒ වගේම ඇහැට මුලිච්ච වෙන්නා වූ වර්ණ රූපය ඒක ඊටාම වටිනා දෙයක්. ඒ වගේ මේක සාරවත් දෙයක්, සාරමණ්ඩයක්. ඒක දැක්කේ මමයි, මගේ අත් දෙකයි වාසනාවන්ත. ඒ නිසා ඒ දැකපු දෙය මමයි, ඒක මගේයි කියාගෙන මේ දකින දකින රූපය නැත්තම් වරින් වර හෝ දකින රූපයක් අර විදිහට අල්ල බදා ගන්නවා නම් ඒක ලෙඩෙක්, ඒක ලෙඩක්. ඒ නිසා එවැනි කල්පනාවක ගත කළොත් ඒ කෙනාට ආබාධිත තත්ත්වෙ වැඩි වෙනවා. රෝගී තත්ත්වෙ උත්සන්න වෙනවා. ඒක නිසා ඒ කෙනාට නැවත සලකා බලන්න වෙනවා, විපස්සනායෙන් බලන්න වෙනවා. එහෙම නැත්නම් විප්ලවවාදීව බලන්න වෙනවා, රැඩිකල් වාදීව බලන්න වෙනවා. මෙතෙක් කල් මම මේ මාගේ මගේ ආත්මය කියලා ගත්ත මේ ඇහැ මේ විදිහට සලකපු කාලය තුල මට අර්ථ සිද්ධිය සලකලා දීලා තියෙනවා. මට සුවාර්ථය සලකලා දීලා තියෙනවද? එහෙම නැත්නම් මම නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් වාගේ එයාට ඕනේ ඕන තැන් වලට මාව හසුරවලා තියෙනවා. ඇහි න්‍යාය පත්‍රය අනුව මම ඇහිසිරලා තියෙනවද නැත්නම් මම යට ඕන විදිහට ඇහිසිරලා තියෙනවද කියලා බැලුවොත් විශේෂයෙන් බුදුරජාණන්සේ පෙන්වන අතන මේ ආත්ම සංඥාවේ හැටියට ඇහැ කියන ගමනේ ගියොත් කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇහැ පෙන්වන ගමනේ ගියොත් කවදාකවත් කුසලයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක අසීමිත ආශාවන්ගෙන් පිරිච්ච කවදාකවත් සම්පූර්ණ කරන්න බැරි ඇහිදල් කූඩයකට වතුර පුරවන්න වගේ ඇහිදල් කූඩයක්. ඉතින් මේක නොදන්න මිනිස්සයා මේ අතෘප්තිකර ආශාවකින් යුක්ත වෙච්ච මේ ඇහැ සැනසීම සඳහා විවිධාකාර වර්ණ රූප ලෝකේ හදාගෙන ඒ වගේ අභිරමණය කරමින්, අභිනන්දනය කරමින්, අභිවදනය කරමින් හැසිරීම නිසා මේ ඇහැ නන්නත්තර වෙනවා මිසක්ක, හිතුවක්කාර වෙනවා මිසක්ක, අවලමොට්ටල වෙනවා මිසක්ක, කීවානාහන තත්තරපත් වෙනවා මිසක්ක. කවදාකවත් ඇහි සංවරයක් ගන්නත් බෑ. අසංවර ඇහැ කවදාකවත් ඒ අයිතිකාරයාට සුභ සිද්ධියක්, අර්ථ සිද්ධියක්, අර්ථ කුසලයක් සලසන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ පූර්විකාවකින් තොරව මේ විදිහේ සුතමේ ඥානකින් තොරව මෙතන මේ විදිහේ ණය විපස්සනාවකින්, චින්තාමේ ඥානයකින්, තර්කයකින් තොරව යම් කිසි කෙනෙක් මේ ඇහැ හසුරවන්න ගත්තොත් එයා මේ තාමත් සුඛෝපභෝගී යන්ත්‍රයක් ඒකේ අත්පොත කියවන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න හදනවා. ඇහැ කියන්නේ තාමත් සංවේදී, තාමත් සංකීර්ණී, තාමත් සූක්ෂම යන්ත්‍රයක්. හොඳට මතක තියාගන්න තියෙන දේ තමයි මේ ඇහැ අයිතිකාරයාගේ න්‍යාය පත්‍රයට වැඩ ගන්න එකක් නෙවෙයි. ඇහැ අයිතිකාරයාව වාල් භාවයට, දාස භාවයට, බත් බැල භාවයට, නහස්ල නොදාගත්ත මීහරකේ තත්ත්වයට පත් කරගන්න තරම් සූක්ෂම යන්ත්‍රයක්. ඒ නිසා ඇහැ ස්වාමිත්වයේ දරනවා. ඒකට යට වෙච්ච මම දාසකත්වයේ දරනවා. ඒ ස්වාමිත්වයේ උනත් කවදාකවත් සුභසිද්ධියකටපත් නොකරන නිසා, කුසලයකට යොමු නොකරන නිසා, ඒක අනුගමනය කරන්නා වූ මම අනිවාර්යයෙන්ම ඒ දුකටපත් වෙනවා කායික වාචසික වශයෙන්. ඒ නිසා කොතනකදී හරි මෙතනදී කොතනකදී කිව්වට ලෙඩ වෙච්ච වෙලාවට තමයි මේක සිහිපත් වෙන්නේ. මානසික රෝගයකටපත් වුණාට පස්සේ තමයි මේක සිහිපත් වෙන්නේ. එතකන්නම් ඉතින් ඇහැට පැන රූප ආනුව පෝසත්කම් දුප්පත්කම් බල බල අපි තාරතිරං හදා ගන්නවා. නම ලෙඩ වෙච්ච දවසේ අපිට තේරෙනවා ඒ ලෙඩ භාවයෙන් දුරු කිරීම සඳහා හෝ මේ නරක නපුරු දේවල් නොබලා සිටීමට උත්සාහ කළාට ඇහැ කිසිම වගවීමක් කරන්නේ නැහැ. එයාට ඕන තැනට එයා යනවා. ඒ ගියාට පස්සේ අපේ ධර්කණේ තියෙන්නේ ඒ ගිය දේ සාධාරණ කිරීම සඳහා අර කිතුල් ගහට ගිය මිනිහා කියපු කතාවල් කියන එක තමයි. අධිකාරය නැති වෙලාවේ හොරෙන් තෙලිච්ච ටිකක් බොන්න ගහටන ගොබ මිනිහා ඒ තෙලිච්ච බිබී ඉන්නකොට දකිනවා අයිතිකාරය මල අයිතිකාරයා මල් කපන පිහියක් ඉනේ ගහගෙන ළඟට එනවායි කියලා. එතකොට විජහට විජහටේ මනුස්සයා බහිනවා. ඉතින් මල් කපන පිහිය කියලා කියන්නේ බොහොම දරුණු ආයුධයක්. කපනව ඇඟට තේරෙන්නේ නැහැ. පී ඇදේජානේ මනසනෝ ගා උඩ දැන් ඉන්නේ තෝ කොහෙද ගියේ කියලා. ඒකට කියනවා මම මේ තනකොළ ටිකක් කපන්න ගියා. කොහෙද ගොබිතිල් ගහේ දානකොළ. ඒක නෙවුන්නේ මේ බහින්නේ වෙන්නේ නැද්ද කියලා. ඕක තමයි අපි ඇහැට අවශ්‍ය දේත් පෙන්නලා නැත්තම් අවශ්‍ය දේ නෙවෙයි ඇහැ අපිව මත් කරගෙන නන්නත්තර කරගෙන තනසෙන් වල ගියාට පස්සේ අපි ඒක සාධාරණීකරණය කිරීමක් කරනවා. මේ సౌందර්ය අනුව ගියා. එහෙම නැත්තම් මේ ගවේෂණ ගමනක් ගියා, එහෙම නැත්නම් මේ පික්නික් එකක් ගියා, නිකම් පත්‍රයේ බැලුවා, ටෙලිවිෂන් එක බැලුවා කියලා. ඒ ආශාව ඉෂ්ට කරාට පස්සේ අපි සාධාරණීකරණය කරනවා අන්තිම බංකොලොත් නිදහසට කණු රාශියක් අපි ළඟ තියෙනවා. ඉතින් මේ වැඩිහිටියන් කරන මේ සෙල්ලම දැනගන්න බුද්ධ ධර්ම දැනගන්න ඕනේ නැහැ. භාවනා කරන්න ඕනේ නැහැ. පොඩි ළමයි පවා දන්නවා. ඒ කවුරු මොන જાති කරාත් තමන් මේ ඉඳුරම් පිනවීමට දාසකත්වය අරගෙන කටයුතු කරලා පොඩිය උණ්ඩ බණ කියනවා. පොඩි කට්ටියට බණ කියනවා කෙලින් ඵලයල්ල යකෝ කෙලින් ඵලයල්ල යකෝ කියලා කක්කොට්ටගෙන් අලු පැටවුන්ට. මේ මහා එක යන්නේ අරහට. ඒ නිසා එවැනි ධර්ම එවැනි කතා වල කියන කක්කොටු බණ කියලා. ඒ වැද්දොත් හැමදාම දරුවන්ට කියනවා රසිතාචාර වෙන්න බලපාලා මනුස්සකම් ඇති කරගනින්න මහාත්ම ගති ඇති කරගනින්න සભ્યත්ත්වගත වෙල්ලයි කියලා. හැබැයි මහා එක වැද්දා. ඒ වගේ තමයි මේ ඇහැ පිනවන්න ගිය හැම කෙනාටම ඒ තමන්ගේ හෙළුව, ඒ තමන්ගේ අනාචාරවත් ගතිය, එහෙම නැත්නම් අශිෂ්ට ගතිය බොහෝ විට හෙළි වෙනවා. නමුත් ඒක අපි පුළුවන් විදිහට පැලස්තර දාලා වහගෙන සදාචාර බව පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් යෝගාවචරයා ඒකේ තියෙන මේ පැලස්තර දාලා වහන්න බැරි ගතිය භාවනාවට අරමුණක් කරගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා භාවනා කරන ඉඳගත්තර පස්සේ අපි වැඩමුළුවේ මුලදී හඳුනා ගත්තා වගේ නැත්තම් බොහෝ විට ඉඳස්සෙන් ගත්තා වගේ වාඩි වෙලා ආනාපාන සති භාවනා කරනකොට ඇහ දෙක වහ ගන්නවා. වහගන්න මොකද මේත් එක මොන තාලයකවත් භාවනාවක් කරන්න බෑ. ඇත්තක වැහුවට මනෝරූප විශාල ගානක් වෙන්න පටන් ගන්නවා. දැන් මේ යෝගාවචරයට අවශ්‍යයි ඒ රූප නොයන බවට වග බලාගන්න. නමුත් බෑ. ඒ වෙනුවට දැන් කරන්නේ මොකද්ද? මෙතෙක් කල නම් ඒක අබිරමණය කරා දැන් ඒකට වෛර කරනවා. මට මේ භාවනා කරගන්න බැරි මොකද ඇහැට විවිධාකාර රූප පෙනෙන නිසා කියලා. නමුත් අපි ඒක අනාත්ම ස්වરૂපයෙන් එහෙම නැත්නම් අනත්ත් සංඥාවෙන් ඒ භාවනා කරන්න ගියාම ඉබේ නාසය උඩට හෝ තොල උඩට හෝ දැනෙන වායෝ පොට්ටබ්බ ධාතුවට හිතියෝ දන්නේ ගියාට ඇහි පිටින් රූප නැති වුණාට ඇතුලෙන් රූප හදලා බලන ගතියක් එනකොට අපි උත්සාහ කරනවා අපි තේරුම් ගන්න හදනවා මේ පේන රූප මගේ මන අපිට පහල වෙනව නෙවෙයි මේක මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි ඒක නිසා ඒ රූප පේනවා කියලා ලැජ්ජාටපත් උනත් කෙලේශයක් වෙයි ඒ පේන රූප ලස්සනයි කියලා අල්ලගත්තත් කෙලේශයක් වෙයි ඉතින්දී අපි මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්පර්ශය අල්ලන්න අරමුණු කරගෙන ගියාට රූප පේන වෙලාවට අපිට මේ අනත්ත් සංඥාව දාන්න වෙනවා ඒක අරමුණු කරන්න වෙනවා මොකක්ද අරමුණු කරලා කියන්නේ මේ පේන රූප බලන්න නෙවෙයි මං වාඩි උනේ ඒ වුණාට මේක පේන එක වළක්වන්න බෑ ඒ නිසා මේ රූප දිහාවට වෛර පහල කරන්නෙත් නැතුව ආශාව පහල කරන්නෙත් නැතුව මෙවම මම නොවන බව මගේ නොවන බව මගේ ආත්මේ නොවන බවට නැත්තම් හිත කරදර නොගන්න බවට ඒ රූපවල තියෙන මනෝමය රූපවල තියෙන හිස් බව බොල් බව මනෝ කුබ්බංගම බව මනෝසෙත්ත බව මනෝ කුබ්බංගම මනෝසෙත්ත මනෝමය බව දැක්කොත් යන්තම් අනත්ත් සංඥාවේ තෙන්ද ගාවලා ගන්න පුළුවන් ඒක නිසා අවධානය යොමු කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවට ස්පර්ශයට නමුත් මේ රූපේ ඉන වෙලාවට අපි යම් ප්‍රමාණයකට අනත්ත් සංඥාව කිට්ටු කරගන්නවා මේ අනත්ත් සංඥාව කිට්ටු කරලා මේ විදිහට රූප බලන ක්‍රමයට අතරූපදී ආ භාවනා කරන ක්‍රමෙදි කියන්නේ විපස්සනා කරනවා කියන්නේ විශේෂ දැක්මක් දකිනවා මොකද ඒ දැක්ම දැක්කට මොදක නොදැක්කාවේ ඉන්න උත්සාහ කරනවා චක්කුමාසේ අත අන්ධෝ ඇසැත්තේ නමුත් පෙනුනා නමුත් ඒකට ප්‍රතික්‍රියා නොකර සිටිනවා එවනත ඒක මම මාගේ නොකිය ඉන්නවා හරියට අන්ධෙක් වාගේ ඇසැත්තේ නමුත් අන්ධයෙකුසි එහෙම නැත්තම් ඒ දැකීම එතනින් අතර කරනවා ඒක දිගේ කනගාටු වෙන්න යන්නෙත් නැහැ පශ්චාත්තාප වෙන්න යන්නෙත් නැහැ සතුට වෙන්න යන්නෙත් නැහැ ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා තේරුම් ගන්න ගත්තොත් මෙතෙක් කල නොදැක්ක ක්‍රමයකට නොසිතු ක්‍රමයකට නොවිරු ක්‍රමයකට රූප මතින් ආහඹෙන් පැමිණ මේ රූප මතින් අපි යම් විපස්සනාවක් වඩනවා හැබැයි ඒ විපස්සනාව ආධුනිකයර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ආධුක බොහෝ විට පේන මනෝමූලමය මේ රූපවලට එක්ක වෛර කරනවා. එහෙම නැත්නම් ඒව දිගේ ඇදිලා ගිහිල්ලා භාවනා කඩා ගන්නවා. උංගක් සතියක් වඩා ගත කෙනෙකුට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ එක තැනක හිත පවත්තන්න ගියොත් පමණයි මේ විදිහට අතුරු ආන්තරා එන බව Tamanට වැටහෙන්නේ. නැත්නම් ඒ බවවත් අපි දන්නේ නැහැ. අපි එනේන දේ බල බල එනේන දේ හහා ගන්ධ රස බලමින් ජීවත් වෙන ලෝකේ තමයි පුත්තක්ඥ ලෝකේ කියන්නේ. නමුත් ඒක ගුණුවකට ගන්න හදනකොට ඒ ඇබ්බැහිය ඒ රුචර්ජකත්වය ඒ පෞරුෂත්වය මනෝරූප මාර්ගයෙන් මනෝමය රූප මාර්ගයෙන් ඉදිරියපත් වෙනවා ඉදිරියපත් වුණාට පස්සෙත් ඒකම තිබුත් දුක් කරදර ගත්තොත් ඒත් කෙලෙස ඇති කරනවා ඒ නිසා ඒ දුක් කරදර නොගැනීම දැක්කටම දැක නොදැක්කාසේ හැසිරීම දැකීම දැකීම පමණින් නතර කිරීම ආදී ක්‍රමවලින් කෙනෙකුට මේ ඇහත් පේන රූපත් අනත්ත් සංඥාවට දාලා භවනාවට රුකුලක් ඇති කර ගන්න පුළුවන්. යුඟක් වෙලාවට සූත්‍ර පිටකේ දිගාරලා බැලුවොත් පේන්න තියෙන්නේ මේ වගේ ඇහ රූපය කන ශබ්දය ආදි වශයෙන් පෙන්නේ වගේ ඇහ සම්බන්ධ කොටස විතරයි සවිස්තරවල යන්නේ ඊටු ටික ඒ අනුව හිතා ගැනීම සඳහා පෙය්‍යාලං කරනවා. නමුත් මේ විදිහටමයි කනේ සිද්ධ වෙන්නේ. අපි නිස්සද්දව භාවනා කරන්න ගිහිල්ලා විශේෂයෙන්ම ආස්වාස් ප්‍රස්වාසයට හොඳට හිත යොදලා සමීපව කීකරු කරගෙන මේචල් කරගෙන ආම්බාම් කරගෙන යනකොට සමහරට පිටින් සද්ද ඇවිල්ලා අපිට කරදර කරනවා. සමහර විටක හිතින් හදාගත්ත සද්ද එළියට එනවා. ඒ සද්දත් අර හිතින් අදාගත්ත රූප වගේ අපිව යන පෙතෙන් අතුරු පාරවල්ලට දාන්න වෛරාති කරන්න ආසාල් ඇති කරන්න හේතු වෙනවා. එතකොටත් මේ ඇහෙන ශබ්ද මම ඉන්න කියලා ආපු ව නෙවෙයි, මෙනෙහි කරලා ගත්තේ ව නෙවෙයි, චේතනා කරලා ගත්තේ ව නෙවෙයි, ප්‍රාර්ථනා කරලා ගත්තේ ව නෙවෙයි බව හොඳට දැනගෙන මේකට ප්‍රතික්‍රියා කළොත් තමයි කෙලෙස් උපදින්නේ. මේක නැහැ වගේ හිටියොත්, චේතනා පුරක නොයිච්ච අද්දවලට නැහැ වගේ හිටියොත් අනාත්ම සංඥාවෙන් අපිට ඒක ගලවලා දාන්න පුළුවන්. ආත්ම නැවතත්ම තක් කරනවා. ඒක ලේසි නෑ. සෑහෙන භාවනාවක් දිනු කරලා සෑහෙන මේක පිළිබඳව ඥාණය තියෙන ණය විපස්සනා දන්න කෙනෙකුට පමණයි මේ විදිහට ගලවන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඇහෙන සද්දයෙන් දුක් කරදර නොගන්න, කෙලෙස් කෙලෙස නොගන්න, ඒකෙන් හිත කර්ම රස නොකරන තැනටපත් කරගන්න මේ අනත සංඥාව අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ අසනීප වෙලා ඉන්නකොට කොයි විවිධ පැති වලින් බාධා එනවා. ඇහැට රූප මෙන්න බාධා වෙනවා, කන්න ශබ්ද ඇහිලා බාධා වෙනවා, සත්‍ය පත්ත ගන්න අමාරුයි. එතකොට සරුවච්චන් වහන්සේ ආනන්ද ස්වාමීන්ට මතක් කරනවා, ඔබ ගිහිල්ලා යම් දවසක මේ ලෙඩ වෙන්න ඉස්සෙල්ලා හොඳට භාවනා කරගෙන ඉන්න වෙලාවක ඒ ශබ්ද ආස්සේ ආනාපානයේ දිනු කරමින් ගියහදි මතක් වෙනවා නම් ශබ්ද අනාත්ම පැත්තට දාලා ආනාපාන ගියහදි ඒ මතක් වීම පවා මේ වෙලාවේ හිතට ධෛර්යයක් ඇති කරනවා, රෝගකාරක තත්ත්වේ නැති කරනවා, හිතට අදිෂ්ඨාන ශක්තියක් දෙනවා, අරසාවක් දෙනවා. ඉතින් සමිතනත් මම මේ මතක් කරන්න හදන්නේ මේ ගිරිමානන්ද වගේ සූත්‍ර භාවනා කරලා ඊට කලින් එක අද්දකවක නාට ඒ අවස්ථානුකූලව ඇහෙන්න සැලසුනොත් එයාට අහන අරසා විතරක් නෙවෙයි, කියන අරසා විතරක් නෙවෙයි, කරගුව අරසාවක් දෙනවා. එහෙම නැති කෙනෙකුට හම්බෙන්නේ නිකන් සූත්‍රය ඇහිීමේ ශ්‍රද්ධාවේ අරසාව පමණයි. ඒක නිසා ගිරිමානන්ද සූත්‍රය අහලා උපරිම ප්‍රයෝජන ගන්න සුදුස්ස වෙන්න ඕනේ. කලින් භාවනා කරලා තියෙන්න ඕනේ. එම නැත්නම් අපිට සුතමේ වශයෙන් හම්බෙන සතුට නැත්නම් ඒක උච්චාරණය කරන සතුට විතරයි ලැබෙන්නේ. මේ දේශනාදි මම උත්සාහ කරන්නේ අපි භාවනා කරගෙන යනකොට හම්බ වෙන මේ අතුරු ආන්තරවලදී, එහෙම නැත්නම් ඇබැග්ගවලදී, වැරදෙනවා කියන තැන්වලදී අපිට ගොඩාක් මේ අනත්ත් සංඥාව පාවිච්චි කරන්න පුළුවන්. අනේ පාවිච්චි කළා ඒක අතහුරු කරගත්ත කෙනා, ඌරුවක් ගත්ත කෙනාට තේරෙනවා ඒක ලෙඩ වෙච්ච වෙලාවටත් එයා සමාන උදව් කරනවා. වයසට ගියාමත් එයා සමාන උදව් කරනවා. මරණ චිත්තක්ෂණෙත් එයා සමාන උදව් කරනවා. ඒක නිසා මරණ චිත්තක්ෂණය වෙනකන් ඉඳ නරකයි. අනත්ත් සංඥාව තේරුම් ගන්න. ලෙඩ වෙනකන් ඉඳ නරකයි. වයස වෙනකන් ඉඳ නරකයි. පුළුවන් තරම් කල්යත පුරුදු කරලා ඒක ඒ වගේ පාලනය කරගන්න බැරි තත්ත්වවලදී ප්‍රයෝජන ගැනීම සඳහා ගාපු ආයුධයක් කොපුවේ දාලා තියාගෙන වගේ තියාගෙන ඉන්නවා. ඒ නිසා අපි මේ ළඩ වෙන්න කලින් මේ වගේ තැනකට ඇවිල්ලා භාවනා කරලා මේ වගේ ප්‍රශ්න පිළිබඳව ගවේෂණාත්මකව අවස්ථාවක් අරගෙන එනේන අවස්ථාවේ අපි මේ දන්න දැනුම එහෙම නැත්නම් අපේ සතිය සමාධියකට පාවිච්චි කරලා අනාත් සංඥාව කොහොමද ඇති කරන්නේ කියලා. ඒ සර්වඥාන්තේ වැඩ ඉන කාලෙම හිටියා නකුල මාතා නකුල පිතා කියලා බොහෝම සර්වඥාන්සේට ප්‍රිය කරපු දෙමාපියෝලක්. ඒ ඇත්තටම ඊට පෙර ආත්මවල සර්වඥාන්සේගේ භෝෂත්ත කාලේ අම්මා අප්පා වෙච්චි දෙන්නේ. ඉතින් බොහෝමත්ම සමීපයි. නමුත් අන්තිමට මේ දෙන්නගේ විශේෂම නකුල පිතාට නකුල කියන දරුවගේ අම්මයි තාත්තයි මේ දෙන්න. ඒ නිසා නකුල පිතු නකුල මාතගෙන. නැර බුදුම ආශාවක් තියෙන දැන් සරුවචනාංශය හම්බ වෙන්න යන. බුදුම ආශාවක් තියෙන ජේතවනාරාමයට යන්නේ යන්න බෑ. ඉතින් නිතර කල්පනා කර ඉන්නවා මං කවදද මේ අමාරු ගායවල් අයින් කරගෙන බුදුන් දකින්න යන්නේ කියලා. ඉන්නකොට ඉන්නකොට දවසක් යාට අමාරු වෙන්නේ නැති බැරි ගායේ බුදුන් දකින්න යන්න හම්බ වෙනවා. ඊහිලා බුදුචනාංශයට සඳහන් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේලා ගැන කල්පනා කරකට බුදුමාකාර සතුටින් ඉන්නේ. නමුත් ඇවිල්ලා බලන්න හම්බ වෙනවා නම් මනෝභාවනීය මේ බුද්ධ රූපේ මනෝභාවනීය මහා ශාවකයන් වහන්සේලා. ඒක මට ලොකු හයියක්. නමුත් අසනීප තත්ත්වෙයි සායය ගන්න බෑ. මම හරි වායසයි ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා ඔබනම් දැන් 60 පිරලා හොට වෙ මැරලා නා කියලා තමයි. නමුත් කවුරු හරි ඉලන්දාරයෙක් හෝ ලමිෂ්‍යක් හරි හිතනවා නම් මම දැන් ලෙඩ නැයි කියලා. ඒක යාගේ පිස්සුවක්. මේක ඉන්නා තාක් ලෝකේ ඉන්නේ ලෙඩු. එක් එක්කත් ස්වස්ථතෙක් නැහැ. ඒ නිසා චිත්තක්ෂණයට හරි කවුරු හරි හිතනවා නම් මම ලෙඩ නැහැ කියලා ඒක ඉතින් බාලකම මෝඩකම ඇර වෙන මොකද්ද කියලා. ඒක නිසා ඔක ගැන කනගාටු වෙන්න එපා. වයසට ගියයි කියලා නෙමෙයි කවුරුත් ඉන්නේ ලෙඩේ. නමුත් ඒගොල්ලෝ ලෙඩේ බව දන්නේ නැති එක තමයි ප්‍රධාන ලෙඩේ. ලෙඩ බව දන්නේ නැතිකම නැත්තම් වසංගකන ජීවත් වෙන්න හදන. ඒ නිසා ශ්ලෝක කාර්යය සංස්කෘත ශ්ලෝක කාර්යයක් කියනවා. අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිත. ජගත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්භතේ. අනේ මේ ලෝකමාපක දෙවි කෙනෙක් ඉන්නවනම් උන්දගේ නිර්මාණ කෞශල්‍යයේ රඟ අහෝ නිර්මාණ කෞශල්‍යය. යේන ලෝකං විනිර්මිතම් මේ ලෝකේ නිර්මාණය කරපු නිර්මාපකෙක් ඉන්නවනම් නැවුම්කාර දෙවි කෙනෙකු උන්දගේ නිර්මාණය නම් හරිම අපූර්වයි කියලා කියනවා. ජගත්‍යස්මෙන් සුවිපුලේ මේ විශාල ජගත් කියන මේ විශ්වයේ අනන්ත අප්‍රමාණ සත්තු ගානක් කියනවා. අනන්ත අප්‍රමාණ මනුෂ්‍යෝ ගානක් කියනවා. ස්වස්තතෝ නයි කෝපි ලබ්භතේ. එක් එක්කත් සෞඛ්‍ය සම්පන්න එකෙක් මේකට මවා ගන්න බැරි වුණා නේ. ඒ නිසා මේ මව්පියකයි කාන්ති ලෙඩෙක් වෙන්න ඇති කියලා කියනවා. උගේ සාලෙට නෝ මවන්නේ. මෙච්චර විශාල ජනගහණයේ එක් එක්කත් ස්වස්තතේ කියන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්නයි කියන්න. එක එක්කත් මවා ගන්න බැරි වුණා. ඒ නිසා නකුල පිටාට කනගාටු වෙන්න දෙයක් නැහැ. මම ලෙඩ උණයි කියලා ඉන්න හරියක් මේකේ ඉන්නේ ලෙඩු. මානසික අසහනකාරෝ, කායික අසහනකාරෝ. ඒක නිසා බුදු දඥාන්සේ කියනවා අපිට එකයි කරන්න දෙන්නේ. ඒ මොකද්ද? කය ලෙඩ උනාට හිත ලෙඩ කරගන්න එපයි කියලා. අනේ සාදු සාදු කියලා වැඳලා පස්සෙන් පස්සට ඇවිල්ලා නකුල පිටු ආව වෙලාවේ සාරිත්‍රයක් විදියට අසල කුටි වැඩ ඉන්න මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාවට යනවා. ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ මනෝභාවනීය දර්ශනය ඇසුර හරීම සාන්තියල වෙන සුළුයි. නමුත් මේ නැතිබරිකම ලෙඩ රෝග තත්ත්ව නිසා මට නිතර එන්න හම් වෙන්නේ නැහැ. මම ඉතාම සැලසුම් කළා අද මම සරුවචන වහන්සේ ළඟට ආවා. අනේ සරුවචන වහන්සේ මට හම් වෙන්න පුළුවන් වුණා. සාකච්ඡා කරා. මෙන්න මේකයි අපේ දෙබසයි. එතකොට සාරිපුත්‍ර සාංචි අහනවා දැන් ওই සරුවචන් වහන්සේ කිව්වනේ ඔබට කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා. ලෙඩ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි උඹ අහගත්තද කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඒක නම් මතක නැතුණයි කියේ. දැන් සරුවචනාංශයේ මේ දීප ප්‍රේලිකා විශ්ලේෂණ හැටි දන්නේ නැහැ. හැබැයි දන්නේ නැති වුණාට නකලපිතු පොන මොල කාර්යය. එයා කියනවා ස්වාමීන් වහන්සේ මම බුදුන් දැකලා මේ වගේ ප්‍රශ්නයක් මගේ ඔළුවට ආවා තියා. ගෙදරක ඉන්නකොට හරි මට ආව නම් මේ වගේ ප්‍රශ්නයක් මම එතනදී වුණත් හිතන්නේ අනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගානක් මට මේක විශ්ත ගන්න තියෙනවා නේ. පුළුවන් නිකලේ නිසා ස්වාමීන් වහන්සේට මම මේ ප්‍රශ්නේ තේරෙන්නේ. ඔබ වහන්සේට මම උත්තරේ තේරෙන්නේ මං කන ගත්තා කියලා අනුකම්පා කරලා කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න නැති හැටි මට කියලා දෙන්නේ කියලා. ඒ බෝලෙන්න සාරිපුත්‍ර ආමරණ දමල ගන්න. එතකොට සාරිපුත්‍ර සාංචෝ නකුලපච්ච සූත්‍රයේදී විස්තර කරනවා උපාසක සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධර්මයක් හෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මේ අවිනීතෝ අරිය ධම්මේ අරියාණං අදස්සාවේ අරිය ධම්මේ අවිනීතෝ අදාර ධර්ම සත්පුරුෂේ දැක නැති සත්පුරුෂේ අහලා ධර්ම අහලා නැති සත්වෝ ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා ආර්යයන් වහන්සේලා දැක නැති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා මේ රූපය මම කියා ගන්නවා රූපය මගේ කියා ගන්නවා රූපය මගේ ආත්මය කියා ගන්නවා. එතකොට ওই සරුවචනාසේ මේ පෙන්නන ඇහත් රූපයකට වැටෙන්නේ ඇහැට පෙනෙන රූපෙටත් රූප කියලා කියන්නේ. කනත් රූපයකට වැටෙන්නේ කනට අහු වෙන සද්දයටත් සද්ද රූප කියලා කියන්නේ. එතකොට නාසයත් රූපයක් නැත්නම් ප්‍රසාද රූපයක් ඔපයක් ඒකට වෙන සද්දත් රූප ජීව දිවත් රූපයක් වෙන රස ගෝචරවත් රූපයක් කයත් කයට ඇතුළ ස්පර්ශයත් රූප මේ කොම රූප මේ එකක් හරි මම කියා ගන්නවා නම් ඒක මගේ කියා ගන්නවා නම් ඒක මගේ ආත්මය කර ගන්නවා නම් ඒක තමයි ලෙඩ වෙන ක්‍රමය. එයාට ගැලවෙන්න බෑ. ඒ වුණාට මේ ਸਰවඥ ශාසනයක් තියෙන කාලේ බුද්ධ රත්නයක් තියෙන කාලේ ධර්ම රත්නයක් තියෙන කාලේ සංඝ රත්නයක් තියෙන කාලේ සිල්ලොතුන්ට අවස්ථාවක් තියෙනවා. සප්පුරිතානන්දස්සාවේ සප්පුරිත ධර්මේසු විනීතෝ සප්පුරිත ධර්මේ සප්පුරිතම්මෝස් සප්පුරිසානන්දස්සාවේ සප්පුරිත ධර්මේ හැසිරිලා සප්පුරිත ධර්මේ අහන තිය අහන්න පුළුවන් ඒ කාලෙට. ආර්යනාථල දකින්න පුළුවන් ආර්ය ධර්මයේ අහන්න පුළුවන් ආර්ය ධර්ම හැසිරෙන්න පුළුවන් ඒකේන උත්සාහ කරනවා. මේ ඇහැට මුලිච්ච වෙන රූපයේ කියන එක තන්නේ ක්‍රම අහම්බයක්. ඇහත් රූපයක් එකතු වුණාට පස්සේ තමයි දැකීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි මම යන්නේ. ඊට ඉස්සරලා රූප කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ඇහැ කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ඔය දෙකේ කිසිම ජීවාත්මයක් හෝ පරමාර්ථ ස්වරූපයක් නැහැ. එළිය තියෙන රූප ඕන තරම් විග්‍රහ කරලා කපලා කොටලා බෙදලා බලන්න පුළුවන්. ඒකේ සාර පද්ධතියක් තියෙනවද කියලා, සාරයක් තියෙනවද කියලා, මම මේ මාගේ කියා ගන්න දෙයක් තියෙනවද කියලා. ඒ වගේම ඇහැ හරියට කැමරා එකක් ගලවලා බලනවා වගේ. ඒක ඔක්කොම කැලි ගලවලා බලන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක දියුණුව අනුව කොටස් බලලා බලනකොට එකකවත් නැහැ ඒකේ ආත්ම ස්වરૂපයක් ගන්න තියෙන එක. සම්පූර්ණ භෞතික විද්‍යාවෙන් විස්තර කරන්න පුළුවන් සම්පූර්ණ කැමරාවක සමාන කළ හැ. නමුත් මේ දෙක එකතු වෙච්ච ගමන් අහත රූපයක් මුලිච්ච වෙච්ච ගමන් අපි හිතා ගන්නවා මෙතන දකින්නෙක් ඉන්නවා කියලා. ඒ දකින්නෙක් ඉන්නවා කියන මායාව හිතට આવොත් තමයි දැකපු දේ මම, දැකපු ඇහැ මගේ, මම තමයි දකින්න කියන දේ ඇති වෙන්නේ කියලා. නමුත් මේ දෙක ගලවලා බැලුවොත්, රූපයෙන් ඇහැ ගලවලා බැලුවොත්, වෙන වෙනම විග්‍රහ කරලා බැලුවොත් දැකීමක් මිස දකින්නෙක් නැහැ. හරියට කැමරාවකට වර්ණ රූපයක් වැටිච්චාම ඒකේ දලසෙය පටේ ඒ ලාංඡනයක් ඉතුරු වෙනවා. ඔය ලාංඡනේ විතරමයි ඇහි සිද්ධ වෙනින් ගහන මොකක්වත් දෙන්නේ. ඒ ලැබෙන ලාංඡනය විද්‍යුත් චුම්බක ශක්තියක් වශයෙන් ස්නායු දිගේ මොළයට ගියාට පස්සේ මොළයේදී තමයි පණිවිඩය වන්නේ. ඔබ දැක්කේ ගෑණියක් පිරිමියෙක් ලහ පාට නිල් පාට රතු පාට කියලා මොළයට පණිවිඩය ගියේ නැත්තම් කොහොමඩක්වත් දැකීම දැකීමක් කියලා සාතික වෙන්නේ නැහැ. දැකීම යෝජනා ඉස්තර වෙන්නේ නැහැ. ඒ දැකීම අවලංගු වෙලා යනවා. ඒක නිසා මේ එක එක කොටසක් වෙන් කරලා බලනකොට ආර්ය ධර්මයේ හැටියට, ශත්‍රුස ධර්මයේ හැටියට සත්‍යසෝ පෙන්ලා දෙන්න හදන්නේ, ආර්යනාන්සලා පෙන්ලා දෙන්න හදන්නේ ඔබ විභජ්‍යවාදීව රූපේ හොඳට වෙන් කරලා බලපන්, ඇහැ වෙන් කරලා බලපන්, කපල බලපං, කොටල බලපං. ඔය දෙකේ නැත්තම් ආත්මයක්. ඔය දෙක එකතු වෙලා දැකීමක් ඇති වෙනකොට දකින්නෙක් පහළ වෙන එක හුදු මනෝවිකාරයක්ද නැත්තම් සත්‍යයක්ද? මනස විසින් හදාගන්න හීනයක්ද නැත්තම් සත්‍යයක්ද? සත්පුරුෂ ධර්මේ නාහපු සත්පුරුෂයන් නොදැක්ක සත්‍යත්වය හැසිරෙන්නේ නැති ඕන කෙනෙක් කියනවා නෑ ඒක ඇත්තක්. මම දැකපු දේ ඒක එහෙම තියෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවායි කියලායි අපි මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. ඕනම කෙනෙක් අහුවොත් කියනවා මට මේ කහපාට රූපයක් පේනකොට ඒ පේන දේ එතන තියෙනවා. ඒ තියෙන දේ මට පේනවායි කියලා. එහෙම නැත්නම් අපිට මේ වර්ණගා ගන්න බෑනේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ උපමා කිහිපකින් මේක කඩලා දානවා. සරුවත්යන්ස කියනවා හීනදීම කහපාට රූපයක් දකින්නකොට පේන දෙයක්ද තියෙන්නේ එතන, තියෙන දෙයක් පේනවද කියලා. නැගිටතර පස්සේ නම් දන්නවා එතන එහෙම එකක් තිබුණෙත් නැහැ. නමුත් කහපාට රූපයකට දක්වන්න ඕන ප්‍රතික්‍රියා දක්කලා හැප්පිලා ගැටිලා ගොඩක් ප්‍රශ්න ඇති කර ගන්නවා. හීනේ ඉන්න තාක්. නැගිටතර පස්සේ පේන මේක හීනයක් කියලා. ඒ වගේම සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා මිරිගුවක් පිටිපස්සේ එළවන මුවා අනිවාර්යයෙන්ම වතුර කඩක් දැක්කා තමයි එළවන්නේ. මිරිගුව යාට පේන්නේ වතුර කඩක් වගේ. ඉතින් ආ දිගට එළවනවා. කොච්චර එළෙව්වත් මිරිගුවක් පිටිපස්සේ එළවලා වතුර බීපු මුවෙක් ගැන ඉතිහාසිකව සඳහන් කරලා තියෙනවා. මිරිගුව පස්සේ එළවන්න මිරිගුව දුවනවා. කවදාකවත් මිරිගුවස මුවා අතර පරතරය අඩුවීමක් වෙන්නේ නැහැ. අන්තිකේ එතන වතුරක් නැහැ එතන තියෙන හුදු රත් වෙච්ච වාතයක තියෙන කැකෑරිල්ලක් විතරයි. මැජික් දර්ශනයක් බලන්න. මැජික් කාර්යය දක්ෂයි කියලා කියන්නේ නැති දෙයක් මවාපාන. නමුත් දහහක්මාරක් ඒක තියෙන විදියට හිතාගෙන තමයි මැජික් කාර්යයට සල්ලි ගෙවන්නේ ටිකට් එකට. ඊගෙන සාබුදු ජනනාගේ සඳහන් කරන මුළු ලෝකෙම හිණියක්. මේ මුළු ලෝකෙම මිරිගුවක් මේ මුළු ලෝකෙම මායා දර්ශනයක් විදියට ගත්තොත් අන්න සත්පුරුෂ ධර්මය ඇහුවා සත්පුරුෂෝ දැක්කා ඒ සත්පුරුෂ ධර්මෙ පොඩ්ඩක් හරි හැසිරුණා කියලා හිතන්න ඕන ආර්යයන් වහන්සේලා දැක්කා ආර්ය ධර්මෙ ඇහුවා ආර්ය ධර්මෙ හැසිරුණා කියලා හිතන්න ඕන එහෙම නැත්තම් අපිත් අර කැළේ කඩාන දුවන වල් සත්තු වගේ ඔක්කොම තියනවා තියෙන දේ පේනවා කියන මූලික දර්ශනය තමයි ඉන්නේ මේක සීරසියක් කඩන්න ඕනේ ස්ථාන දෙක තුනක මේ කඩලා පෙන්නනකොට ඥානවන්ත කෙනෙකුට ඒක දැනගන්න පුළුවන්. දැන් මේ වෙනකොට විද්‍යාවෙන් හෙලෝග්‍රැෆික් චිත්‍රමාවල පෙන්නනවා. ත්‍රිමාන රූප චිත්‍රමාවල පෙන්නනවා. පණ තියෙන වගේ පේනවා. නමුත් ඒක අරහත දාන්න පුළුවන්. ඒක හරියට වලාකුළුකට ටෝච් එකක් ගහපුවාම ඒ වලාකුළුවේ බීම් එක පේනා වගේ කදම්බේ පේනා වගේ හෙලෝග්‍රැෆික් මවල පෙන්වන්න පුළුවන්. මේ වගේ දෙයක් තමයි ඇහැට රූපයක් වැටෙනකොට පේන්නේ අපි අපේ පරණ මතක වලින් සංඥා වලින් ඒ දේ ගලවලා මේක සුභ අසුභ ඥානු පිරිමි ලං වෙනවා ඈත් වෙනවා කහා පාට රතු පාට නිල් පාට කොළ පාට කියලා ඒ හදාගන්න දේ චරක් බරුද කියනවා නම් ඒක ඔප්පු කිරීම සඳහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වාද කරනවා. සත්‍ය නම් වාද කරන්න දෙයක් නැහැ. ඒ නිසා නිදර්ශනයක් වශයෙන් කියන උදේ පාන්දර ගිහිල්ලා ඉර නැගින වෙලාවේ දෙන්නේ ගහක් ගස් මුල් දෙකක් ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරනකොට එක්කිනෙකුට පේනවා ධනකොලයක් අග පිනිබින්දුවක් තියෙනවා. හරියට ඒ පිනිබින්දුවේ ඉරේලිය වැටලා යාට එතන දේදුන්න පේන. අපි හිතමු කතා නොකරන පොරොන්දුනාට මේ කෙනා අනිත් එක්කනට සෞන්දර්ය පෙන්වන්න කියනවා. මැෂින් අපිට පේනවාද? අන්න අතන තනකොලාග පිනිබින්දුවක් තියෙනවා. ඒක දේදුන්න පේන. ඉතින් අය භාවනා කඩාගෙන හිටි බැලුවොත් මේ කෙනා බලන දෘෂ්ටි කෝණය නෙවෙයිනේ අනිත් කෙනා බලන්නේ. එයාට දේදුන්න පේන්නේ නැහැ. එයාට දල බින්දුවක් පේනවා. තනකොළේ අගත් පේනවා. ඉතින් ආගේ නෝ උඹට විතරයි දේදුන්න පේන්නේ වත්නම් පේන්නේ නැහැ. ඉතින් දෙන්න ගහ ගන්නවා. නමුත් අපි දන්නා දේ තුන පේන්නේ එකම කෝණයකට විතරයි. සූර්යාලෝකයේ එක කෝණයකට ආවම දේ තුනක් පේනවා. එයාට ඒක තියෙනවා. ඉතින් ආ ළඟ ඉන්න කෙනාටත් කියනවා උඹට දේ තුනක් පේන්නේ. උඹ මහ මෝඩයා උඹ වාස හවුන්දරියක් දන්නේ නැති කමට රස දැනෙන්නේ නැබ මී හරකා. යකෝ දේ තුනක් තියෙනවා. ඉතින් ආත්මංශ කියනවා ආයෙන මෙතනල්ල වාඩි වියන් කියලා කිව්වොත් පේනවා. එතකොට අර කලින් කිව්ව කෙනාට පේන්නේ නැහැ. කලින් කිව්ව කෙනා ඉතින් අයින් වෙච්ච එයාට පේන්නේ නැහැ. මේ වගේ හැම දර්ශනයක්ම දෘෂ්ටි කෝණය අනුවයි ඒක දැනවිල්ල සිද්ධ වෙන්නේ. කවදාකවත් දෙනෙකුට එක දෘෂ්ටි කෝණයෙන් බලන්න බෑ. ඕනෙම දර්ශනයක් එක දෘෂ්ටි කෝණයකින් බලන්න බෑ. ඒ වගේම තමයි එක වස්තුවක මුණත් කීපයක් තියෙනවා. අපිට එක කෝණයකට බෙන්නේ එක මුණතක් විතරයි. අනෙක් මුණත බලන්න බෑ. අනිමුද බලන්න අපි වෙනස් වෙන්න ඕනේ. අපි වෙන තැනක ඉඳලා බලන්න ඕනේ. විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න ඕනේ. ඒක නිසා අපි එක දෘෂ්ටි කෝණකින් බලනවායි කියලා කියන්නේ අනිත් දෘෂ්ටි කෝණ නොබලනවායි කියන එකම තමයි. අපිට කවදාවත් පූර්ණ චිත්‍රය දකින්න බෑ. අපිට පේන්නේ මුලිච්ච වෙන පැත්ත. මුලිච්ච වෙන පැත්ත කියන්නේ මුලිච්ච වෙන කෝණේ. මුලිච්ච වෙන කෝණේ දකිනවා කියන්නේ ඊටු පැත්ත පේන්නේ. මේක මේ ළඟදී මේ විද්‍යානුකූල නිෂ්පාදනයක නැත්තම් සොයා ගැනීමකදී බුදුමාකාර වෙනසක් ඇති කරා. ඒ කොහොමද ඒගොල්ල අණුව පරමාණුවට කඩලා පරමාණුව පාටිකල්ස් වලට කඩලා ඒ පාටිකල්ස් එක එකක් නම් කරා දැන් ගොඩාක් ඒ ඉස්සර අපි කොළන කාලේ උණ්ඩේ හොයාගෙන තියෙනවා ඒක පාටිකල් එකක් අරගත්තොත් ඒක ප්‍රෝටීනේ වුණත් ඉලෙක්ට්‍රෝනේ වුණත් මොකක් වුණත් ඒකට ගති ලක්ෂණ දෙකයි තියෙන්නේ වේගය සහ ස්කන්ධය එක එක අංශු වලට ආවේනික වේගයක් තියෙනවා ඉලෙක්ට්‍රෝනේ වේගය සාමාන්‍ය ආලෝකයේ වේගයට සමානයි තාමත් පුංචි ස්නායු එකේ පාටිකල් එකේ ස්කන්ධයක් තියෙනවා ඉතින් මේගොල්ල දැන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හදාගෙන මේගොල්ලන්ට දැන් වේගය මනින්න පුළුවන් එනත් ඒකේ ස්කන්ධය මනින්න පුළුවන් නමුත් ප්‍රසිද්ධ සත්‍යයක් තමයි වේගයට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක හයි කරුවොත් ඒ වෙලාවේදී වේගය විතරයි පේන්නේ ස්කන්ධය කොහොමඩක්වත් බලන්න බෑ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක නැත්තම් මේ උපකරණය සකස් කළොත් බර බලන්න බර විතරයි දකින්න පුළුවන් වේගය බලන්න බෑ ඒ නිසා අංශුවකට අංශු නෙමෙයි පාටිකල්ස් කියලා කියන්නේ ඒකට තියෙන පැතිකඩ දෙකයි දෙක එකතර බලන්න බෑ දෙක දෙපොලක බලලා හිතින් එකතු කරලා තමයි අංශුවකට වේගයක් සහ ස්කන්ධයක් තියෙනවා කියලා කියන්නේ ඒ නිසා අපිට මෙතෙක් ජීවිතේ හම්බ වෙච්ච කිසිම කෙනෙකුගේ ඒ ලකුණ සියල්ලම අපි එක චිත්තක්ෂණයක දැකලා නැහැ අපි අතනින් මෙතනින් එකතු කරපුවා පුටු කළා තමයි මේ ආස්ත්‍රියාවක් මේ අපුරුෂයෙක් මේ අහතුරෙක් මේ අමිතුරෙක් මේ ඈත් වෙනවා මේ ලං වෙනවා මේ බුද්ධඝාකාරයෙක් මේ බෞද්ධයෙක් ආදි වශයෙන් විශාල ගොනුවක් ඒකට කියනවා කිච්ච ඝන කියලා කෘත්‍ය රාශියක් එකතු වෙලා හදපු ගොනුවක් තමයි අපි gediyak විතර තියන්නේ ওই gediy ලියලා බැලුවොත් ඕක මුළු චිත්‍රෙම වන්න බෑ ඒක නිසා ඒ ආරණාතල දැකපෝ සත්පුරුෂයන් දැකපෝ බණහාපෝ යනු හැසිරිච්ච කටි කෙනෙක් මේ දකින ආහන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ දේවල් හෝ ඒව ග්‍රහණය කරගන්න ඇහි ඔපේ කණේ ඔපේ ආදී ඇහ කන දිව නාසය මන හෝ මේක මම කියාගන්නේ මේක මගේ කියාගන්නේ මේක ආත්මය කරගන්නේ රෝග තුනක් තියෙන කෙනෙක් තණ්හාව තියෙන කෙනා මාන්නේ තියෙන කෙනා දෘෂ්ටිය තියෙන කෙනා අපි මේ තණ්හා මාන දිත්‍ය තමයි අපි මේ සංසාරයට බඳින්නේ ඒ නිසා දකින්න වාරේ මේ බොරු ආත්මයකට යට වෙලා තණ්හා මාන දිත්‍ය ඇති කර ගන්නව වෙනුවට තණ්හා මාන දුක්ටි ගැලවෙන තාලෙට මෙතන ආත්මයක් නැහැ කියන පැත්තෙන් බැලුවොත් ඒකට කියනවා ගඟ දිගේ ඉහළට යෑමක් කියලා බුදුසසුනේ දර්ශනේ ගඟ දිගේ ඉහළට යනවා. ඉතින් කවදාද අපට සදාකාලික හැම එකෙම නෙමෙයි එක චිත්තක්ෂණයක හරි දකින්න වෙලාවේ සිහියෙලඹිලා මේ දකින්නේ මම කහපාට මේ දකින්නේ මම නිල් පාට මේ දකින්නේ හතරස් මේ දකින්නේ රවුම් මේක සිද්ධ වෙන්නේ ඇහි මේ තියෙන දෙයමද මට පේන්නේ නැත්තම් පේන දේ තියනවාද කියලා බැලුවොත් මනසේ සම්බන්ධතාවයක් නැතුව අතීත මතකයේ සම්බන්ධතාවයකින් තොරව සංඥාවේ සම්බන්ධතාවයකින් තොරව කවදාකවත් ඒක ග්‍රහණය කරගන්න අපිට බෑ අපිට ග්‍රහණය කරගන්න පුළුවන් කැමරාවක මට්ටමට පමණයි ඒ නිසා ඒ දකින්නවත් එක්කම අපි ඒකට වගුරු වෙන ගොඩාක් දේවල් කෙසුබාසුබ බව ස්ත්‍රී පුරුෂ බව ඒ වැගිරවීම අනුව තමයි මේ සම්පූර්ණ දැකීමක් හැඟුම්බර දැකීමක් රස ආස්වාදයක් මනබන්ධනීය ගතියක් චිත්තාකර්ෂණ ගතියක් එන්නේ රූපය ඇහැට මුලිච්ච වීම කියන එතන ගැටීමක් යන්න ඕනේ ඊට පස්සේ ඇතුළට යන සංඥා වගේම පිටින් පිට ඉඳලා ඇතුළට යන සංඥා වගේම ඇතුළේ ඉඳලා පිටතටත් ඒක හඳුනා ගැනීමට විශාල ආන්තරයක් ක්‍රියාත්මක වුණොත් විතරක් ඒ දකින්න රූපය අපිට මතකයක් වෙනවා සිද්ධියක් වෙනවා අත්දැකීමක් වෙනවා මම කැමති මේ හදාගත්ත අපි මේ අඳගෙන යන චිත්‍රය අනුව විස්තර කරලා දෙන්න තව එක පැත්තක් අපි යම් වෙලාවක මේ වගේ කහපාට රූපයක් දැකමින් ඉන්න වෙලාවේ මම මේ දකිනවා ඇහි මේක සිද්ධ වෙන්නේ මේක කහපාට බව මට අම්මා අප්පච්චි කියලා දුන්න මිසක් බල්ලෙක් මේක දැක්කම වර්ණන්ද බල්ලට මේක කහපාටක් නැහැ මට තියෙනවා. මොකද මට ඒව වර්ණ මම ඒව ಉದ್ದೇಶ වශයෙන් නම් කළ තියෙන නිසා. අපි මේ විදිහට රූපයක් දකිමින් ඒ වර්ණය හෝ හැඩය අවබෝධ කරන වෙලාවේදී කනට ඇහෙන ශබ්ද වලට මොකද වෙන්නේ? නාසයේ දැනෙන ගඳට මොකද වෙන්නේ? දිවට දැනෙන රසයට මොකද වෙන්නේ? කයට දැනෙන පහසට මොකද වෙන්නේ? මොකද අපේ මනසත් වැඩ කරන්න පුළුවන් එක තැනක විතරයි. දැන් මනස මනෝවිඤ්ඤාණය දැන් චක්ක විඤ්ඤාණය බවට පත් වෙලා. එතකොට මේ වෙලාවේ ඇහෙන ශබ්ද, ගන්ධ, රස, පහස අපිට කිසිම කර්මයක් ඇති කරන්නේ නැහැ. ඒව අවලංගු කාසි බවට. ඉස්තර වෙච්ච නැති යෝජනා වශයෙන් පැත්තකට යනවා. ඒකට කනක් තියෙනවා, ශබ්දක් තියෙනවා, කන ඇවිල්ලා ගද්ද වෙලා කනෙත් වදිනවා. නමුත් අහන්න කෙනෙක් නැහැ. අහන කෙනා ඇහියේ දැන්. එයා දකින්නෙක් විතර යාට අහන්නෙක් වෙන්න බෑ. මේක හෙලිකිරීම සඳහා මේක වදැක්කීම සඳහා සින් මාස්ටර්ස්ලා කියනවා ඉතාම ඝන බහල මහ කැලයක් මැද හත් දවසක් ගිහිල්ලාවත් ඉවර කරන්න බැරි හත් ද කැලයක් මැද විශාල හඳුන් ගහක් වැටෙනවා. අහල පහල හත් දවසක් ඇතුළත මිනිහෙක් නැත්තම් හඳුන් ගහ වැටීමෙන් සද්දයක් එනවද කියලා අහන්න කෙනෙක් නැචිත නැහැ. හඳුන් ගහක් වැටීමෙන් සද්දයක් තියනවාද කියලා. ඉතින් තර්කේ කරලාගෙන කිනෝක අහන්න බැරි නේද? සද්ද තියෙන්නේ පරි. නොත් මෑතකදී තමයි මෑතක් ඉවරත් එක අවුරුදු 100 ගානක් විතර ඉවෙච්ච දෙයක්. ඒ සත්‍ය සද්දයක් බාටපත් වෙන්නේ අපේ විඥානේ එතෙන්දි ගියොත් විතරයි. එහෙනම් ඒක අවලංගු වෙලා ඒ නිසා අපි රූපත්තේදී සද්දත්තේදී ගඳත්තේදී රසත්තේදී පහසත්තේදී රූප විතරක්ම බලන වැඩේ රූප විතරක්ම තෝරගන්න න්‍යායපත්‍යේ කාගේ මනාපේද කාගේ අභිරුචියද කාගේ සුභසිද්ධියද කාගේ අර්ථසිද්ධියද කියලා බැලුවොත් තන්නිකර මායයක් තන්නිකර කෙලෙසක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම පනවලා තියෙන මේසෙන් අපි මේ රූප විතරක් අල්ලන්නේ ඇයි? ඒලාද සත්‍ය ගන්ධ රස ස්පර්ශ අපෙන් ගිලීලා යන බව අපිට දන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුව ඇඳලා පෙන්නනවා. අපි රූප බල බල හින් වෙලා සද්ද නැහැ හෙනව නෙමෙයි. නමුත් අහන්න කෙනෙක් නැහැ. මොකද මේ හිත ඇහි හිත වෙලා. ඒක නිසා යම් කෙසේ කෙනෙක් මේ හයම පිළිබඳව ආර්ය ධර්මයේ අහලා, සත්පුරුෂ ධර්මයේ අහලා, උඹ පංචෝකාර භාවයක් ඇති මිනිහෙක්, උඹට චක්කු ප්‍රසාදයක් තියෙනවා, සෝත ප්‍රසාදයක් තියෙනවා, ගාහන ප්‍රසාදයක් තියෙනවා. ජීව ප්‍රසාදයක් තියෙනවා, කාය ප්‍රසාදයක් තියෙනවා. ඒව හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳින්මින් ඉන්නවා. නමුත් එක වෙලාවට එකක් ගන්නවා කියන්නේ පහ හතරක් අමතක කරනවා. ඊට පස්සේ අපි කියනවා මම සම්පූර්ණ මේක අත්දැක්කම මම අද්දුව දෙය කියන්නේ මම ප්‍රත්‍යක්ෂ කරලා කියන්නේ කියලා අර නොදැක්ක හතරටම පච හතරක් දාගන්නවා. ඒකල දන්න එකත් එක කලවම් කරලා තමයි මේ කතා කරන්නේ. ඒ නිසා අපි මේ කතා කරන දේෙන් පහෙන් හතරක් බොරු. පහෙන් හතරක් මනෝ විකාර. පහෙන් හතරක් ඇහුවා දුටුවා කියලා හිතාගෙන කරන කතා. ඒ නිසා පව් කියලා හිතනවා මිනිස්සු කරගන්න බද්දුක් ගැන දකිනකොට. ඒක ගහපා දෙන්නේ නැටි උසාවිය වලට ගිහිල්ලා. මම දැකලායි කියන්නේ මම දැක්කා මම මෙහෙමයි කියලා. නමුත් දන්න මිනිස්සු දන්නවා. භාවනා කරපු කෙනා දන්නවා. මෙයා ඇත්තටම ගහපා දෙන්නේ ඇත්තටම කෙලස් තියෙන නිසා. ඇත්තටම යා තුල මාන බලවේගයක් ක්‍රියාත්මක වෙන්නේ නිසා. ඒ නිසා සර්වඥන් වහන්සේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න ඕනේ ඇත්තන්ට නානා ආකාරයෙන් කියලා තියලා තියෙනවා මේ දක්ෂින අහන හැම වෙලාවකම සතිමත්තා අඩු ගානේ මම මේ වෙලාවේ දකින බව දකින්නවා කියලා මෙනෙහි කරගන්නවත් පුළුවන් නම් හොඳට ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච වෙලාවේ තේරෙයි ඒ වෙලාවේ දැකීම සිටින ලාවේ ඇහිම සිදු වෙන්න බෑ කන නාසයේ දිව වැඩ කරන්නේ හැබැයි චිත්තක්ෂණයකට රූප බලලා ඊගා චිත්තකේ හද්දියත් තාලේ ඊගා සිස්සේ ගඳත් බලලා ඇවිල්ලා කියන්න පුළුවන් මං එලා රූපත් බැලුවා සද්දත් ඇහුවා ගඳත් බැලුවයි කියලා හදාගත්ත ඝණයක් කිච්ච ඝණයක් තියෙනවා මිස මූල ධර්මානුකූල එක සැරයකට එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි සත්‍ය පරයන්කේට පිටාන්නේ ඇහ වහලා කනට සද්ද නොදී නාසයට ගඳ නොදී දිවට රස නොදී කයට විතරක් සතිය පිහිටවල විපුලුවන්තන බලන කායાનුපසනාවේ හදිහට බයිසිකලයක් පදින පුරුදු නෙවෙයි කොයි වැටෙන්නේ නැතුව යන්නේ. එහෙම ගියත් පස්සේ සක්මන්න ගියාට පස්සේ රූප ටිකක් පේන ගමන්, ශබ්ද ටිකක් ඇහෙන ගමන්, චේතනාපූර්වක කය මෙහෙවන ගමන් බලනවා විචල්්‍ය සාධක හතරක් තියෙද්දි සතිය පිටවන්න පුළුවන්ද කියලා. සතියට අමාරුයි. මොකද අභියෝග වැඩි. නමුත් යම් විදියකට එක විචල්්‍ය සාධකයක් මත පරයන්කේදී පිට උප සතිය විවිධාංගීකරණය කරගත්තොත් රූප, ශබ්ද සහ චේතනා අනිකුත් තැන්වල සතියත් එක්ක ඒක බොහෝම ඝන බහල සතියක්, දක්ෂ සතියක්, සූර සතියක්. ඒක තවත් අභියෝගයට ලක් වෙනවා ගිහිල්ලා හැරෙන වෙලාවට. එතකොට ඉරියව්ව වෙනස් වෙනවා. එතකොට අපේ හිත බොහොම ඔද්දල් වෙනවා. එහෙ දුවනවා, මෙහෙ දුවනවා, අර ගිනිච්ච සතිය ආපහු ගෙන්න ගන්න බැරි වෙනවා. නඩත්තු කර ගන්න බැරි වෙනවා. ඒක දෝෂයක් නෙවෙයි, ඒක අභ්‍යාසයක්. වෙලාවක අපි හිතමු හොඳට ලැහැස්සිලා යනවා, මේ අන්තිමට කෙළවරට යනකොට මම රූප බලන්න පෙළඹෙනවා වැඩි, සද්ද හෙන්න පෙළඹෙනවා වැඩි, හිත පිට යන සින අවස්ථාව වැඩි නිසා මම එතනදී හොඳට අවබෝධයෙන් ගිනිච්ච සතිය කඩා ගන්න තු වෙනවා කියන එක පුරුදු කරගත්තොත් එයාට හිත තේරෙනවා ඒ රූප ඇවිල්ලා හැට වැදුනට තමන්ගේ සතිය පයේම නැත්තම් කායෝ කාය සංවේදී භාවේ කාය ප්‍රසාදී කාය විඥානයේ වශයෙන් පවත්තගෙන යන්න පුළුවන් නම් අර රූප මතක දෙන්නේ නැහැ, මතක රැඳෙන්නේ නැහැ, ඒවා නිකන් මේ තිය සායන්චිත් එකට වතුර ගැහුවා වගේ බොඳ වෙලා යනවා. ශබ්ද ඇවිල්ලා ඉතිර සාධක වෙන්නේ නැහැ, මුල් බහගන්නේ නැහැ. ඒවත් කොහොම කෙටි වීදි දුවලා එතන බොල් වෙච්ච ඇට වගේ පැලයක් ඇති කරගන්න නැතුව බොල් වෙලා යනවා. ඇටි හැලෙනවා. එතකොට තියෙන ප්‍රබල සතියක් තියෙනවා නම් කොච්චර අරමුණු ආවත් තමන්න යම් ප්‍රමාණයකට තමන් ගිනිච්ච අරමුණේ පවත්තන ගමන් අනිත්‍යයෙන් ගැලවෙන්න පුළුවන්, බේරෙන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක හරහා තමයි අපිව মালටි ටාස්කින් වලට ගිහිල්ලා එන්න ගොඩාක් වගේ කීම් තියෙන වෙලාවේදී මෙන්න මෙතනයි මම සතිය පවත්තන්නේ, ප්‍රමුඛතාවය දෙන්නේ මේකටයි. ඒක පිළිබඳව හොඳට සතිය පවත්තන ගමන් මම දැනගන්නවා ගොඩක් වැඩ එකක් කරනවා, හුඟක් වැඩ කෙරෙනවා කිය. ඒ කෙරෙන වැඩ වලට අපි එක එක කැමැත්තවරුපත් කරන්න ඕන. ඒ වගේම අපි හොඳට විනිවිද පේන්න කරනවා නම් එක්කෙනෙක් නායකත්වය දෙනකොට වැඩ ගොඩක් යන්න පුළුවන්. කාටවත් බෑ එකවර වැඩ දෙකක් කරන්න. කිරුවත් බත් කනකොට කතා කරන්න ගියා වගේ දිව ඇපෙනවා. පිට උගර යන. ඒක නිසා එකක් එකවරකට කරනවා කියන එක සත්‍යක්. ඒක බුද්ධ ධූත් පෙන්වනසලා පෙන්වපු දෙයක්. අපි ඒක දැනගෙන කටයුතු කරන්න ඕන නිසායි කායනුපසනාදී එක විචල්‍ය සාධකයක් මත සත්‍ය පිහිටවන්නේ. ඊට පස්සේ විචල්‍ය සාධක වැඩි කරාට සත්‍ය පිහිටවන අරමුණු තේමාව අපි දන්නවා සක්මණේදී. එදින්ද වැඩවලදී තමන් චේතනාපූර්වක කරන වැඩේට තමයි සත්‍ය යොදන්නේ. ඒක උඩ ගොඩක් වැඩ වෙනවා. ඒකට තමන්න පුළුවන්. ඉතින් කවුරු ඇවිල්ලා තමන් වශයෙන් වසඟයටපත් කරගන්න හැදුවට විවිධ විදියේ මායාවල් කරාට බේරිලා කටයුතු කරන්න නැත්තම් ඒ අනාත්ම වශයෙන් සලකලා කටයුතු කරන්න එහෙම නොවුනොත් මේ එන එන ඔක්කොමත් එක්ක වැඩ කරන්න පටන් අරගත්තොත් මොන්නම තාලකින්වත් තිමනක් නැහැ. මේක බුදුරජාණන්සේ විවිධ පැතිවලින් විවිධ ආකාරවලින් පෙන්ලා තියෙනවා. මම කැමති මෙතෙන්දී කසක සංයුත්තේ තියෙන කස්සක සූත්‍රය ඉදිරිපත් කරන්න. බුදුරජාණන්සේ මේකේ තියෙන සූක්ෂම භාවය, සංකර භාවය, වැදගත් භාවය පෙන්වනවා. දවසක් මේ වගේ සරුවචනන්සේ ඉතාම ගැඹුරින් පිරිසකට අනුමෝදනා අනුශාසනා කරමින් ඉන්නවා. ඒකට මාර්යා කල්පනා කරනවා දැන් මේ පිරිස මේ විදිහට බණ අහගෙන ගියොත් උන් එකා දෙන්න පණිනවා මගේ විශේෂේස්ත්‍රී. කාම ලෝකෙන් පයින්. පෑන්නොත් මම දුර්වල වෙනවා, ශාක්‍ය සරුවචනන්සේ ලොක්ක වෙනවා. සම මේක වෙන්න දෙන්න බෑ, මම මේක බාධා කරන්න ඕනේ කියලා හදිස්සිය කඩාගෙන වදිනවා සභාවට. ගොවියෙක් වගේ මඩ කකුල් ගාගෙන කෙවිතක් අතේ තියාගෙන කිසියම් පිරිසට ගෞරවයක් නැතුව කෙලින්ම සරුවචනස ගාඩ කියලා මා දවැන්ත පුරුෂයෙක් අහනවා ශ්‍රමණ බවත් ගෞතමයි මගේ හරක් දෙන්න කොහෙද යන දෙකද කියලා. ඉතින් ඔක්කොටම හරි අමුත්තක් කවුදක්වත් එහෙම සරුවචනහන්සේ බණක් කියනකොට හිමෝලිය කල්පනා තියෙන කෙනෙක් එක්කෙන්නේ නැහැ. ආවත් සභාව ගෞරවයේ තියෙනවා. ඒක පුත්‍රයන්න්සේ කල්පනා කරලා බහනවා තව පාපි මාර කට හරකුංගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඉම්බල මාරය තොට හරකුංගෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. එතකොට මාරයා දැනගන්නම වඳුනගත්තයි කියලා. මාරයාගේ තියෙන ශක්තියක් තමයි සත්‍යයක් තමයි එයා අඳුනගත්තොත් එයාට බලපෑම් කරන්න බෑ. ඒ වගේම යක්කුන්ගෙත් ඒක තියෙනවා. සීරිමත් සිනා එනකොට තෝ සීරියක් අද කියලා ඇහුවොත් ඌ පස්සෙන් පස්සට යනවා. දිව්වොත් එලවලව කනවා. ඔඩ්ඩිමස නැහෙනකොට නම කියලා කතා කරන්න ඕනේ. සීරිය මොකක් ආවත් භාෂාවලද කියලා ඇහුවොත් එහෙම නැත්නම් අපි කියමු අපේ ගෙදෙට ආදිජේ පොලිසියෙන් කඩාපයි. මේ ගෙදර හොර බඩු තියෙනවා මොන හරි. එතකොට අපි කිව්වොත් ඩෙන්ටි කාඩ් එක දෙන්නයි කියලා. අපිට අයිතියක් තියෙනවා ඩෙන්ටි කාඩ් එක ඉල්ලන්න. මොකද අපේ ගෙදෙට ඇවිල්ලා තියෙන්නේ. හොර පොලිස් කාර්යයක් නම් ඒ ප්‍රශ්නේම ඇති යාගේ උලම්බහින්ද. එයා නීත්‍යනුකූල පොලිස් කාර්යයක් නම් එයා කියනවාට අයිතියක් තියෙනවා. හැබැයි මගේ රාජකාරිය වලට බාධා කරන්න එපා කියලා. ඒ නිසා අපිට කියන්න මොනවා නේ රාජකාරිය බාධාවක් නෙමෙයි. මේ ගෙදර කෙල්ලෝ ඉන්නවා. මේ ගෙදර වස්තුව තියෙනවා. ඔය හැම කෙනාටම මේකේ පරීක්ෂා කරන්න දෙන්න බෑ. ඔබතුමා එහෙනම් පෙන්වන්න ඔබතුමාගේ අනන්‍යතාවය. මේ විදිහට මූණ දුන්නොත් පොලිස් කාර්යයට තියෙනවා මේ මිනිස්සයා කුරවැසි. ඒකට අයිතියක් තියෙනවා. ඒ වගේ අපි මේ හොයන්නේ බලන්නේ නැතුව දුවන්න ගත්තොත් තමයි ඒගොල්ලෝ පෙනේ කුඹන්නේ. මහරටත් එච්චරයි කෙලසොටත් එච්චරයි. මාරයටත් මෙහෙ නම කියලා කතා කරොත් මාරයට ඒ වගේ බලකන් බැරි වෙනවා. එහෙනම් මාරයා ටිකක් එක්ක සැරෙම යටත් වෙන්නේ නැහැ. මිනිහා පැත්තකට ගිහිල්ලා මෞදුහාමට අඬහැරයක් පානවා. අභියෝගයක් කරන ශ්‍රමණේ ඔබ දැනගනින්. ඔය රුඹ බලන රූපත් මගේ. ඔය බලන රූප ඇත් දෙකත් මගේ. ඒ රූප බලන විඥානයත් මගේ. ඔබ මයෙන් කොහෙන් ගිහිල්ලා ගලවෙන්නද කියලා. ඔබ දන්නවා ඔය රූප මම උඹලා සංසාරේ බඳින්න හදපු දේවල්. ඒ නිසා රූප ටික හේත මගේ. මාර පාක්ෂිකයි කෙලස්. ඒ වගේම ඇහැ මගේ. ඒක හදලා තියෙන සංසාරේ උඹලා ලව්ව ජාති භෝග කරන්න විතරයි වෙන දෙයකට නෙවෙයි. ඒකට යන විඥානයත් මගේ. ඒ නිසා ඇහත් මගේ නං චක්කු ප්‍රසාදයත් මගේ නං විඥානයත් මගේ නං කොහොමද ඔබෙන් මගෙන් ගැලවෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා සද්දත් මගේ. සෝත විඥානයත් මගේ සෝත ප්‍රසාදයක් මගේ හයම කතා කරලා කියනවා කොහෙ ගියත් මගෙන් ගැලවෙන්න බෑ කියලා. ඒක බුදුහාමුදුරණ කරන්නේ මේ ශ්‍රාවකයන්ට නෙවෙයි. ඒකට බුදුරජාන් වහන්සේ මාර්ග දෙකට කිසිසේත්ම ගණන් ගන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ කාට තියෙනවා ඒකට ආයුධ උපකරණ. ඒකට උත්තර තියෙනවා යං වදන්ති නතං මම යමක් මේක මගේ කියනවා නම් මිනිස්සු මං ඒකට එහෙම කියන්නේ නැහැ මිනිස්සු යෝ වදන්ති මමන්ති ච යම් කිසි කෙනෙක් කියනවා මේක මග මම මේක මම මේක මගේ කියලා මම කවදාකවත් එහෙම දෙයක් කියලා නැහැ මිනිස්සු හරි ආසයි මේ දකින්න රූප මගේ කියලා ගන්න මගේ ඇහැ මගේ කියලා ගන්න සර්වඥයන්ස කියනවා මම ගොඩාක් කල් පුරුදු කරලා තියෙනවා මේ දකින්න රූප මම නෙවෙයි මම මේක පුරුදු කරලා තියෙනවා මම දකින්න ඇහත් මම නෙවෙයි. ඒකට හේතුන විඥානයත් මම නෙවෙයි කියලා පුරුදු කරලා තිනවා ඒක නිසා යමෙක් දකින්න දේ මම කියනවා නම් දකින්න දේ මගේ කියනවා නම් දකින්න ඇහ මම කියනවා නම් දකින්න ඇහ මගේ කියනවා නම් දකින්න විඥානය මගේ කියනවා ඌට කියලා ඔය බණ කියාපන්. ඔබට මම එකක් කියන්නම් මම ගිය පාරක උලකක් අත්තුඹට අල්ලන්න බෑ කියලා කියනවා. මොඳුන් ගොඩාක් කල් පුරුදු කරලා තිනවා මේ දකින්න දේ මම කියා ගන්න කියලා එයා අපිට යෝජනා කරනවා අපි කවදාකවත් ඒක සාධික කරන්නේ නැහැ. බුදුහමසෝ සාධික කරන්නේ නැහැ. ඒ යෝජනා මට්ටමින් නතර වෙනවා. මේ දැකීමට උදව් කරගන්න ඇහත් හරියට කැමති. ඒක මගේ කියා ගන්නවා. නමුත් බුද්ධයන්ස කවදාකවත් ඒකෙන් වැඩ ගන්නවා මිස ඇහෙන්. ඇහ මගේ කියා ගන්න යන්නේ නැහැ. ඒ වගේ මේකට හේතු වෙන විඥාණය වෙන වැඩපිළිවෙල දන්නවා. නමුත් මගේ කියා ගන්න ඒ නිසා මේ දිත්තේ දිට්ටමත් තම භවිෂ්‍යති කියන දැකීම පමණින් නැතකරන්ට පුරුදු කරව මට මම ඔබට එකක් කියන්න පුළුවන් අමගේ පාරක හුලඟක්වත් ඔබට අල්ලන්න බෑ කියන එක නිසා අපි සත්පුරුෂය දැකලා නැත්නම් සත්පුරුෂ ධර්මය අහලා නැත්නම් සත්පුරුෂ ධර්මය හැසිරලා නැත්නම් ආර්යනාචල දැකලා නැත්නම් ආර්ය ධර්මය අහලා නැත්නම් ආර්ය ධර්මය හැසිරලා නැත්නම් අපි හිතන්නේ දකින්න දකින්න රූපේ මගේ කියලා ගන්න. දකින්න දකින්නේ ශබ්ද රූප, රූප රූප, ගන්ධ රූප, රස රූප, මනෝ රූප, රස රූප, පොට්ටබ්බ රූප මම කියනවා. ඒකට උදව් වෙන ඇහැ, කන, දිව, නාසය සේරම මම කියා ගන්න. නමුත් හොඳට මතක තියාගන්න තියෙන්නේ ඒ රූපවත් ඒ ඉන්ද්‍රංවත් කවදාකවත් ඒ අයිතිවාසිකම කියන කෙනාගේ සුභ සිද්ධිය සඳහා නෙවෙයි වැඩ කරන්නේ. ඒක තේරෙන්නේ ඇහැට රූප බලන්නේ නැතුව නැත්තම් දැකීම දැකීම මත නතර කරන්න කියලා විධානයක් කරලා බලන්න කියන දේ අහනවාද කියන්නේ. කද්දාවත් නැහැ. එයා දැකපු දේ මත ගොඩාක් කතා ගොත කතා. පොඩ්ඩක් දැකලා ගොඩාක් කතා වෙනවා. ඒක නිසා මුද්‍ර ජනන්සි මතක් කරලා තියෙනවා. දැක්කට මොකද? අන්දෙක් වාගේ චක්කු මාස යත අන්දු සෝතවා බදිරෝ යත. ඇහුණට මොකද? නැහැ වුණා වාගේ. නායයට ජීවිත කයර දැනුණට මොකද? ඥාන්ත භාගය හැදුනා වගේ හිරි වැටුණා වාගේ. මුදුවේදීම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්කම තියෙන්නුනට මොකද දෙන්නේ කේක මත ගහගත්තහම නොදන්න කෙනෙක් වගේ මාත්‍රාව දන්නේ නැති මෝඩෙක් වගේ එහෙම නැත්නම් මලමිණියක් වගේ වෙලා හරි බෙරෙන්නේ කියන. ඉතින් මේක ලෝකෙපැත්තෙන් බලනකොට මහා නෝන්ජල්කමක්. ලෝකෙපැත්තෙන් බලනකොට මහා පසුබෑමක්. ඒ නිසා අපි පැනලා ගිහිල්ලා අනුන්ගේ ප්‍රශ්න විසඳන්න හදනවා. අපි යුද්ධිය පරිඳලන්න හදනවා. විනිශ්චයකාරවරු වෙන්න හදනවා. කට උත්තර දෙන්න හදනවා අර්ථකථන දෙන්න හදනවා මේ හැම දෙයකින්ම කිසිම ලාභයක් නැති සුද්ධ පාඩුව සිද්ධ වෙනවා මේක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ කයටත් වැඩිය මුඛයෙන් වචී ద్వාරේ අපි කයින් එච්චරම අකුසල් කරන්නේ නැහැ බෞද්ධයෙක් ගොඩක් අඩුයි කියනවා මනසෙමුත් අඩුයි මොකද මනසෙන් කකුසලක් සිද්ධ වෙන්නේ ගොඩක් මොරන්න ඔය ගොඩාක් කකුසල් සිද්ධ වෙන්නේ මේ අහක යන දේවල් වලට හොට දාන්න ගිහිල්ලා අපි හිතන අයක මේ කැක්කුමට ආදරයට කරන්නේ කියලා. අපිත් මේ මඩවලක ඉරලා ඉඳදී තව මඩවලක ඉන්න කෙනෙකුට දාන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් මේ දුර්ලභම බල්ල මාර්යා කෙලස් අනන්ත ප්‍රමාණ විදියට අපි දාශකත්වයට රඳවවතිනවා. බැලකමේ රඳවවද්දනවා. වල් භාවයේ නඳතු කරනවා. ඒ නිසා අපි හිතන්නේ වැඩියෙන් මේ ලෝකේ රූප දකින්න එක ලොකු පොසත්කමක්. වැඩියෙන් සද්ධාහන එක වැඩියෙන් ගඳ රස පහස තියෙන කියලා අපි දවසේ පැයකට වැඩ කරලා අතිකාල සේවාවලුත් වැඩ කරලා බත් කන ගමනුත් රූප බලන කතත් කරනවා ඒක ලියලා කියනවා මේ ටිකක් වැඩිපුර කැවුනාද මේ කතා කර කර කාපු හින්දා අන්තිමට මහත් වුණාට පස්සේ කියනවා කොච්චර ඉස්තහ කරත් හරියට අවශ්‍ය වෙලාවට කැම නැතර කරගන්න බෑ ඒ නිසා කැමෙන් මැසේජ් විනාස ගන්නවා සීමාව දන්නේ නැති නිසා ඒක නිසා අනත්ත් සංඥාවේදී ඒත්ෙන් ගිහිල්ලා තියෙන ප්‍රශ්න නැහැ මේ වෙනකොටවත් මහත් වෙලා ඔබේසිටි ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න නැහැ මේ වෙනකොටම රූප බලන්න ගිහිල්ලා ඔල්ලා වෙන ලෙඩක් ඇවිල්ලා තියෙන ප්‍රශ්න නැහැ දැන් උනත් තේරුම් අරගත්තොත් මේ විදියට ලෙඩ වෙන්න පිට කවුරුත් අල්ලන්න යන්න එපා තමයි බටේර වෛද්‍ය විද්‍යාව පාටර පතල වැරද්දක් කරගත්ත මේ විස බීජ කියන වචනේ ඒගොල්ල හිතුවා මේ ලෙඩේට හේතු විස බීජ නාශනය කරුවොත් සනීප වෙනවයි කියන අදහස. මේගොල්ලෙන් සා විස බීජ නාශන කරන්න පටන් ගත්තා. නමුත් දැන් අවුරුදු කාණකට ඉස්සලා දැක්කා විස බීජ වල ජීවන කාලය දවස් 3යි. මනුස්සයාගේ ජීවන කාලය 80ක් විතර වෙනවා. ඒ නිසා එක විස බීජයකට විස බීජ නාශනය කෙරුවට පස්සේ දවස් 3කින් විස බීජ වෙන පෙඩියකට ගිහිල්ලා අර විස බීජ නාශනය ඉක්මවල යනවා. විශ්වවිද්‍යාලවල වැඩ කරන්නේ. ඒක නිසා අද ස්පිරිතාල කියන්නේ ප්‍රධාන ලෙඩ බෝකන තැනක් වඩ පත් වෙලා තියෙනවා. යම් විශ්වවිද්‍යාලයක් ආවොත් අලුතෙන් ඒකට දොස්තර මහත්තයා දෙන විශ්වවිද්‍යාලනාශනය අහන්නේ නැත්තම් ඒකෙන් ලෙඩ වුණාට පස්සේ අර විශ්වවිද්‍යාලනාශනයෙන් එක ලෙඩක් ඇති කරනවා. අලුතෙන් ආපු විශ්වවිද්‍යාලෙන් තව ලෙඩක් ඇති කරනවා. ඒ වටේ කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා. බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා. මොකාටවත් අල්ලන්න බෑ. හොඳට මතක තියාගන්න විෂ බීජයක් නැසුවොත් නසපේකක් නැහෙනවා. නැසීමක් කරන්න බෑ ඒක පාක්ෂිකව. එකයි අපිට කරන්න පුළුවන්නේ අපි ප්‍රතිශක්තිය වඩා ගන්න ඕනේ. විසවිජ ජීවන මොකටද ඇඟට අල්ලගන්නේ? දෙත පහන් කැල්ලක් එළිය තිබ්බොත් වාතයේ තියෙන විසබීජ උරා ගත්තාම ඒක කොහොමද පුස්කරන? පාම්පෙත ටෝස් කරලා තියන්න ගොඩක් කල් පුස්කරන්නේ නැහැ. ඒ විසබීජ නිසා නෙවෙයි. විසබීජ අල්ලගන්නේ නැහැ. විසබීජ අල්ලගන්නේ නැති වෙන්න නම් තපස, තාපය, වීරිය මේක හදලා මේ තෙත ගතිය විසබීජ අල්ලන තෙත ගතිය වියලවන්න ඕන. ඒ තමයි විපස්සනාවෙන් කරන්නේ. ඒ සඳහා තියෙන උපක්‍රමයක් තමයි අපි මෙතෙක්කල් දකින රූප, දකින ඇහැ, ඒ චක්කු විඥානේ මම කියාගත්තා. දකින ඇහෙන ශබ්ද, කන, සෝත විඥානේ මම කියාගත්තා. මේ විදිහට අපි මේ කරගෙන යෑම නිසා අපිට කිසිම න්‍යායපත්‍රයක් නැහැ. කොයි වෙලාවෙ අපි දකින්නේ කියලා, ඊගාව කොයි වෙලාවෙ අපි අහන්නේ බඩපත් වෙනවාද කියලා කාටවත් තින් විනිශ්චයක් නැහැ. කාටවත් වගේ කීමෙන් කියන්න බෑ. කොයි වෙලාවෙ අහන්නේ පාඩපත්ලා ගඳ බලන්නේ පාඩ රස බලන්නේ පාඩපත් වෙනවද කියන එකේ න්‍යායපත්‍යක් කාටවත් නැහැ. ඒකෙන්වත් පේනවා මේකේ ආණ්ඩමට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. නමුත් මේක බාරගත්තයි කියලා ඇහි රූපවල සහ චක්කු විඥානේ පාලනය කරගන්න පුළුවන් ගතියක් නැහැ. ආණ්ඩමට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. හරපද්ධතියක් නැහැ කියලා. ඒකෙන් කිසිසේත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි රස වින්දනයට බාධා කරනවා. අසවින්දනය කියලා කියන්නේ තෘෂ්ණාව. මාන්නකාරකමට බාධා ඇති වෙනවා. මම ආයනයට බාධා ඇති වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සත්පුරුෂ ධර්මය අහලා ආර්ය ධර්මය අහලා ඒක හැසිරිලා ආර්යයන් සත්පුරුෂයන් දැක්කට පස්සේ එයා උත්සාහ කරනවා ඒ ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා කියලා දෙන විදිහට රූපයක් දකිනකොටම ඒක මම මාගේ කියන අල්ල බදා ගන්නවා වෙනුවට රූපේ දැකීම දැකීම මමදී නතර කරන්න බැරිද? කැමරාවක් කරන වැඩේ කරලා නතර කරන්න බැරිද? එතකොට අපි ඊගාවට සද්ධාහන්නේ කොටපත් වුණාම අර රූප බැලීමේ ගන්ධස්තරේ ගන්ධ රස බය ආහන කෙනට යන්නේ අලුත් හිතකින් තමයි ආහන්නේ. අපි එහෙම නෙවෙයි ඉස්සලා රූප බලලා ඒ අවිචිත්ත කෙලෙස් රාශියක් එක තමයි ආහන්නේ කොටපත් වෙනවා. ඒ කෙලෙස් අරගෙන දකින්නේ ගන්ධ බලන්නේ කොටපත් වෙනවා. දිගින් දිගට කෙලෙස් පද්ධතිය හරගෙන යනවා. මේ ආහන දකින්න හැම දෙයෙම මගේ කියා ගන්න ගතිය. ඒ නිසා සර්වචන්නාංශී සඳහන් කරලා තියෙනවා මේ නෛර්යානික සීසද්ධර්මය ඊතර වීම සඳහා පමණයි අල්ල බදා ගන්න නෙමෙයි කියලා. කුල්ලූපමං ගෝබික්ක මේ ධම්මං දීසි සාමි තරණත්තාය නෝගහනත්තාය කියලා. ඒ ආශිවිෂෝපම සූත්‍රය අපි පහුගිය දවස්වල කරා. එකෙණේ තිනවා ඒ පුරුෂයෙක් මේ මෙතර බය නම් එතර නිර්භය නම් මෙතන ඉඳින් ඉඳ බය චකිත නම් යා කරන්නේ පීනන්නත් බයයි මේකේ වතුර පාර සැර වැඩි එතකොට තියෙන ලා කිහෙල් කඳන් ටිකක් ලී ටිකක් වැල් ටිකක් අරගෙන පහුරක් ගැට ගහ ගන්නවා මේ කිච්චර අංග සම්පූර්ණ ගන්න නෙවෙයි පහුර වතුරට දාගෙන අතින් බයෙන් ගහමින් දම්බි ගහමින් කොහොමද ඒකට යන ඒගොල්ලෝ ගියාට පස්සේ ඒ බහුර කරේ තියාගෙන යන්න එපයි කියලා බුදුහාමුදුරු කියනවා. ඒක ගඟේ පා කරපන් නැත්නම් ඉවුරේ දාලා ඵලයන් කියලා. ඒ වගේ අපි මේ රූපත් ධර්මයේ අවබෝධ කිරීමට අනිත්‍ය වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න ආධාරයක් කරගන්නවා. නමුත් දැකබ රූපේ මම කියාගෙන කරේ තියාගන්නේ නැහැ. රූප දකින්න හේතු වෙච්ච ඇහැ වැඩ කරන ආකාරය යථා භාවය ඇති හැටි දකින්න ඇහැ ප්‍රයෝජන ගන්න මිසක් මේ මෙච්චර ලස්සන ඇහක් මන දිනනවා කියලා ඇහැ ගැන ආඩම්බර වෙන්න යන්නේ නැහැ. මේ වෙලාවේ සද්ධාහන් නැතුව මගේ හිත විඥානයේ චක්කු විඥානය බඩපත් වුණා. ඒ චක්කු විඥානය මගේ කියා ගන්න යන්නේ නැහැ. මොකද මට ඕන විදියට විඥානේ වැඩ කරන්නේ. එයා යන්නේ වැඩියෙන් තණ්හාව තියෙන තැනට. එයා යන්නේ වැඩියෙන් මාන්න කරද්දන්න. එයා යන්නේ වැඩියෙන් සක්කාය දිට්ඨිය අධි කරන තැනට. ඒ නිසා ඒ යන හැටි දේවල් ගොඩාක් තියදී වැඩියෙන් තණ්හා කරන, වැඩියෙන් මාන කරන, වැඩියෙන් දිටි ගන්න එක ඇදිලා යන හැටි බලා ගන්න. ඒ කෙලෙස් නැතුව භාවනා කරන්න බෑ. ඉන්ෂා කරන කරන වාරේ කෙලෙස් එනකොට ඒක දැක ගන්න පුළුවන් නම් ඒක අනත්ත් සංඥාව තියෙන කෙනෙකුට පමනක් කළ හැක්කක්. ඉතින් නකුල පිටු බුදු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ අරූප වේදනා සඤ්ඤා සංස්කාර විඥාන ආදි වශයෙන් ඒ පහළ වෙන හැම දෙයක්ම යම් කිසි කෙනෙක් එක මම කියාගත්තොත් මේ මම කියාගත්ත දේ පෙරෙනකොට එයාට රිදෙනවා. නමුත් දකින්නකොටම තේරුම් ගත්තොත් ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා, ඒක වෙනස්ුණයි කියලා, විපරිණාම වුණයි කියලා එයාට දුකක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා දැකපු දේවල් පිළිබඳව ප්‍රකල්පනා, චේතනා, අදිෂ්ඨාන මොකක්වත් කරන්නේ නැහැ. ඒ දේ ඉවරයි. ඊගාට එන චිත්තක්ෂණයට නවවහවේ ඇති වුණොත්, චේතනා පහළ නොකරොත්, චේතනා පහළ කෙරුවොත් එන්න තියෙන දුක් රාශියක් චේතනා පහළ නොකිරීම නිසා නැවිත් නැතර කරගන්න පුළුවන්. නමුත් ඒක භාවනාවේ ආරම්භයේදී කරන්න බෑ. ගොඩාක් සතිය වඩලා ඒ වගේම ගොඩක් බණ අහලා ගොඩක් ණය විපස්සනාට කල්පනා කරලා කොතනකදී හරි අල්ලගත්තොත් මේක අපිට බේන්න තියෙනවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හැම දාලා ඒක නිතරම දාලා තියෙන්නේ මාරේ අපි කොයි වෙලාවෙත් බාණ්ඩයි හදන්නේ. ඒ රූප බැලුවට කමක් නෑ. මේක මම මාගේ කියාගත්තොත් තමයි අපි කියොත් භාවනා කරනකොට එන මනෝ රූප අරගනිමුකෝ. නැත්නම් මනෝ මේ ශබ්ද තියෙනනේ ඒ නේන එකක්. මේ මොකටද ඒ කාර්යය? ඇයි මේ කාර්ය කියලා ඒවගෙන ව්‍යාපෘත වුණොත් තණ්හා මාන දිටි පැනිනවා. ඒකත් ආවෙ නැතිලා යන්නයි. සද්දයක් කන ඒකත් ආවෙ නැතිලා යන්නයි. මම පුළුවන් තරම් අර ගොඩ එීම සඳහා පාවිච්චි කරපු ආනාපානෙට මුල් කරන දීලා මේ පේන පේන දේවල් ඇහෙන ඇහෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන සංඥාවෙන් කටයුතු කරන පටන් අරගත්තොත් මානසික ආතතිය එහෙම නැත්නම් අසහනෙ අයින් වෙලා එතන එතන හුදකලාවක් එන්න පටන් ගන්නවා. එතන එතන විවේක වෙන්න පටන් අරගන්න වෙන නිසා ඒ පුද්ගලයා රූපත් බලනවා. වේදනක් තියෙනවා නම් කවදාකවත් රූපෙටවත් වේදනාවටවත් මම කියාගන්නේ නැහැ. ඒක හරියට කැමරාවට වැඩිච්ච රූපයක් වගේ. ශබ්ද ප්‍රතිගත කරන යන්ත්‍රයක් වගේ. ඇයිද ශබ්දයක් වගේ. එතනින් නතර කරන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට එන කෙලෙස් නිලුම්පතකට වැඩිච්ච වතුර කඳුලක් වගේ. නිලුම්පත උඩ තිබ්බට තර වෙන්නේ නැහැ. නිලුම්පත ඇලවෙච්ච ගමන් වතුර කඳුර ඇලෙනවා. පන්නමාන දිටි සහිත ආරෙන් වාසල දැකමනදී සත්පුරුෂයන් දැකමනදී බනනාහපු ක්‍රියාත්මක නොකරු මේකන. අර නිලුම්පත උඩ වතුර තිබුණා මෙයා හිතන්නේ නිලුම්පතේ ගෑවිලා තියෙනවා කියලා. අනිවාර්යෙම නැහැ. අනිවාර්යෙම නැහැ ගෑවෙන්න මොනකම නැහැ. නිලුම්පත නැගිටලා තියෙන සාක්කල් වතුර තියෙනවා ඇලවෙච්ච ගමන් ඇලෙනවා. ඒ විදිහට ගත්තොත් අපි ඇත්තට දවසකට මේ චිත්ත පීඩා ගන්න දවසකට මේ හිත් කරදර ගන්න ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක් අපිට චේතනා විරහිතව පහළ වෙලා චේතනාවෙන් පහළ වුණා දෝ කියන සැකේ නිසා විඳවන විඳවිල්ලක් තියෙනවා. ඒක සුද්ධ සමීකරණයකට යන්න වෙනවා. බීජගණිත මේ හැම චේතනාවක්ම පාපතරයි. චේතනා විරහිතව මම දැන් මෙතන ඉඳගෙන ඉන්න තාකල් පාපිකුත් නැහැ, අකුසලියකුත් නැහැ, කර්මයක්කුත් නැහැ, විවේකේ තියෙනවා. මෙතන ඉන්න බැරි චේතනාවකින් කියනවා සත්‍ය හවුත් හොඳයි, නැගිටලා ගියොත් හොඳයි. ඒනෙන් චේතනාව අඳුනගෙන නමුත් මේ චේතනා එන්නේ මට සැප පිණිස නෙවෙයි කියලා චේතනාවට කියන මන්නේ සංස්කාර කියන එක. මේ චේතනා පාපතරයි කියලා කියන්නේ මම හිතලා කියවන නෙවෙයි, සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක ඕගොල්ලෝ දිවේලි කියන වචනයක්. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක දන්න දෙයක්. ඒ නිසා කොතන කරි චේතනාවක් පහළ කරා නම් වග වෙන්න වෙනවා. ඒක කුසලාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනංජාභි සංඛාර වෙන්න පුළුවන්. කුසල චේතනාවක් වෙන්න පුළුවන්, අකුසල චේතනාවක් වෙන්න පුළුවන්, මධ්‍යත් චේතනාවක් වෙන්න පුළුවන්. කොයි එකක් සංසාරේ වඩනවා. ඒක නිසා සරුවචාන්ති කියනවා අකුසල චේතනාව කුසල චේතනාවක් මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරන්නේ. කුසල චේතනාවක් ආවට පස්සේ කුසල චේතනාව එක පුරුදු වුණාට පස්සේ අභ්‍යාගත චේතනාවකින් ප්‍රතිස්ථාපනය කරන්නේ උදාසීන චේතනාව. ඊට පස්සේ උදාසීන චේතනාවට ඇවිල්ලා ඒක මම කියාගෙන තවත් අරින්න කියලා. කියනකොට නම් හරි ලේසියි. හැබැයි කරන්න යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. නමුත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කියන්නේ මේවා අකුසල චේතනා, කුසල චේතනා, අභ්‍යකට චේතනා සියල්ලම එකණික ප්‍රතිස්ථාපනය කරන්න පාවිච්චි කරනවා. මිසක එකක්වත් පොදි ගහගෙන යන්නේ යකක් කරේ ධානයක් නැහැ. අවස්ථානුකූලව දක්ෂව පාවිච්චි කරලා එකින් එක එකින් එක ගොරෝසු දෙන් සියුම් දෙ සියුම් දෙන් අති සියුම් දෙ ප්‍රතිස්ථාපනය වෙන්න ඇරලා. ඒ තාම අති සූක්ෂම භාවයට පත් වුණාට පස්සේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බැලුවාම තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒ අසංඛාරගත චිත්තය කියන එකයි. බුදු ජනසේ බුදු වෙච්ච ගමන්ම දේශනා කරපු දෙයක් තමයි අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිප්පි සංඝාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා ගහකාරං දිට්ඨෝසී පුන ගේහන්න කාසී සබ්බා තේ පාසුකා බග්ගා පුන ගේහන්න කාසී විසංඛාරගතං චිත්තං මගේ හිත පළවෙනි වතාවට සංස්කාරයන්ගෙන් තොර වුණා මගේ හිත පළවෙනි වතාවට චේතනාවන්ගෙන් තොර වුණා මගේ හිත පළවෙනි වතාවට අදිෂ්ඨානයන්ගෙන් තොර වුණා කෙලස් නැහැ ඉතින් ඒ විසංඛාරගත తত্ত্বය දිගට පවත්වන්න බැරි වුණාට මම දැන් මෙතන කියන හැම චිත්තක්ෂණයකම උරගාලා බලන්න චේතනාවක් තියෙනවනම් මම දැන් මෙතන ඉන්න බෑ මම දැන් මෙතන ඉන්නවනම් චේතනාවක් නැහැ ඉතින් ඒකෙන් පේන්න තියෙන අපිට මේක බුද්ධියට දෙන්නවලා නැති වුණාට වැඩ ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ මම දැන් මෙතන කියන හැම චිත්තක්ෂණයකම අනාත්ම සංඥාවට ඔටුන පැලැන්දිල්ලක් වෙනවා මම දැන් මෙතන කියන චිත්තක්ෂණය පැනලා ඉන හැම චිත්තක්ෂණයකම ආත්ම සංඥාවට ඔටුන පැලැන්දිල්ලක් වෙනවා මේ දෙක අතර මැද තැනක් නැහැ එක්ක මේක එක්ක ඒක ඉතින් අපි සත්‍ය ඉගෙන ගන්න ඉස්සලා සතිපට්ඨාන කරන්න ඉස්සලා අපි හතියේ කොන හිටියේ ඒ චේතනාපූර්වක චේතනාවම මම කියා ගන්න තැනක් දැන් අපි වරින් වර අර චේතනා නැති විසංඛාරගත හිත දකිනකොට බය වෙන්න කලබල වෙන්න එපා මේක පටන් ගත්තට පස්සේ ගොඩාක් කල් යනවා ඒ අංග සම්පූර්ණ පිරිසුදුකම ලබන්න. ඉතින් ඒ සඳහායි අනුග්‍රහයක් වශයෙන් අපි මේ සුත අනුග්‍රහයක් වශයෙන් මේ ධර්ම දේශනාවට අහුන්カン දෙන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකෙන් භාවනා කරමින් කරමින් ඒ ඇහෙන දේවල් සාධාරණීකරණය කරන්න ප්‍රත්‍යක්ෂ කරගන්න කරන උත්සාහය. ඉතින් එහෙම කරගෙන කරගෙන ගිය දවසක තමයි මාර්ය ඇවිල්ලා ඉල්ලනකොට ඕක ඔය රූප මගේ මට දීපන්. ඔය ඇහැ මගේ මට දීපන්. ඒ චක්කු විඥානේ මගේ මට දීපන් කියන්නේ නහොඳ ඉඳගනින් කියලා දෙන එකයි තියෙන්නේ. ඒක ලස්සන නිදර්ශනයක් කුරුකුරු දේශෝ අන්තය සඳහන් කරනවා අපි අවුරුදු උස්සවලට කබැඳීමේ තරග කරනවා. ඉතින් අපපැත්තේ කණ්ඩායමක් හිටියා වුන් පෙරදිලා එනවනම් ඒක පාට කඹේ අතාරින්න. දිනපත්ත හොම්බෙන් යන්නේ. මාර්යාත් ඇවිල්ලා අදිනකොට කඹේ අතෑරියොත් මාර්යා පස්ස යන්න අපි බැල්ල වැඩෙන්නේ. අපි එහෙම නෙවෙන්නේ බර දාලා අදින එක නේ කරන්නේ. මාර්යා අදිනකොට නෑ මගේ කියන්න වේස. අපි කොහොමද පරදින බව දන්න නිසා හුද්දට බරක් දාලා අල්ලලා මාර්යා හුද්දට අල්ලනකොට අතහැරලා දැම්මන. ඒක තමයි චිත්තක්ෂණ වශයෙන් වෙන්නේ ඔය මම දැන් මෙතන කියන එක. ඉතින් ඒක ගැම්මට ඒක යායට ඒක චිත්ත වීතියක් දිගේ කරන වැඩක් තමයි අපි මේක බොහෝ වෙලා පැවැත්වීමල කරන්නේ ඒකෙදි මේ අනත්ත සංඥාවට අපි සෑහෙන ලකුණු ලබා ගන්නවා නැත්තම් දිනු කර ගන්නවා මේ වර්තමානයේ සත්‍යපදී අප්‍රමාද වේ ඒ නිසා ගැඹුරෙන් තමයි ඒක නොවැටුණා අප්‍රමාදී හිත පවත්වන සියලුම දෙනා මේ බුදු ආමතුරු දේශනා කරන ඒ අනත්ත සංඥාවට 10න් එකක් රෝග නොවීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබෙනවා. ඒක නතර වෙනවම ගිරිමානන්ද සූත්‍රය අහින්න ඕන කරන්නේ නැත්තම් ඒක අහන එක තමයි එකම ක්‍රමය. නමුත් ඒක අනත් සංඥාව වඩන කෙනාට ගිරිමානන්ද ඇහුවේ නැතත් කිව්වේ නැතත් ඒක වඩන හැම වෙලාවෙම ඊටට ප්‍රබලව ප්‍රතිශක්තියක් ලැබෙනවා. කොච්චරද කියනවනම් එම අනත් සංඥාව තියෙන කෙනෙක් රේකවිච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා සුවපත් වේවා කියලා සනිබෙන. ඒ කියන්නේ Tamange විතරක් නෙවෙයි ඒකේ ඇති වෙන අර හොඳ කම්පන වේගය නිසා කෙනෙකුට තියෙන නපුරු කම්පන වේග බව දුර කරගන්න. ඒසයි යෝගාවචරය මතක තියාගන්න ඕනේ මේක තමනුත් සුව කරන අනුන්වත් සුව කරන ලොකු සෞඛ්‍ය සම්පන්න කම්පන වේගයක් ඇති කරන නිසා හැම චිත්තක්ෂණයකම පුළුවන් තරම් මේ සතිය වඩන තාක්කල් අප්‍රමාද වෙන තාක්කල් අපි දැන නොදැන අනත් සංඥාවට ආධාර උපකාර කරනවා සුව සේවාවට උදව් කරනවා අවසානයේ සියලු සංසාර රෝග කියන ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක මේ භවයේ තියෙන කායික ව්‍යාසික මානසික දුක් විතරක් නෙමෙයි සියලු දුක් ගෙවම් කරන සතහට වන භව දුකට ප්‍රදානන් වශයෙන් බුදුහාමුදුරුවෝ අපි දක්වන්නේ මේ අනත්ත සංඥාව සක්‍රිය වඩන කෙනාටයි ඒ වඩන කෙනා වඩන පිරිසට මේ ධර්ම දේශනාවත් දහිතේ පිණිස ශක්තිය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව අද නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි ඊයේ වගේම මේක අවස්ථාවක් කරගන්නවා එත්තවතා ආදී ගාථා සජ්ජායනා කරලා අපේ මේ සත්ක්‍රියාවට පෙනී නොපෙනී උදව් කළා වූ ශිලෝක සත්පුරුෂ මණ්ඩල වලට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ශිලු ඥාති වර්ගය සිහිපත් කරලා අනුමෝදනා කරන්න. අප අපටත් මේ යන ගමනට බාධක මාර්ග උදව් කරදර තියෙනවා වඳුරුවන් කරලා ඒ ශාන්ත සුන්දර භාවයටපත් වෙන්න අප අපටත් මේ පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි ඊත්තාවතා චාති ගාථා සජ්ජනාවට පිළිබිඹු. ඊත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධි